හොඳයි ස්වා. 2023 වසරේ 10 මාසෙ 29 වෙනිදා ඉරිදා භාවනා වැඩසටහන. ප්‍රඥාවන්ත, වීරේවන්ත, සතිමන්ත පින්වත්නි, ප්‍රඥාවන්තයෙක් කොහොමද හඳුනගන්නේ? ප්‍රඥාවන්තයා කියන්නේ පින්වතුනි, තමන්ගේ හිතට ඇතිවෙන දේ මේ කුසලයයි මේ අකුසලයයි කියන එක හඳුනගන්නවා. ඒකට කියන්නේ ප්‍රත්‍යඥානය කියලා. සමහර අයට ප්‍රත්‍ය වෙනවා දන්නේ නෙවෙයි. සමහර අයගේ කටට මොනවා හරි දාගෙන ආහාරයට ගන්නවා. ඒකේ රස දැනෙන්නේ නැති අය ඉන්නව නේද? අන්න එතකොට අපි ඒක කොල්ලන්ට කියනවා දිවක්. දිවේ රස නාල නැහැ කියලා කියනවා. ඇස් තිබ්බට පේන්නේ නැති අය ඉන්නවා. තේරෙනා නේද? ඒ වගේම මොලේ තිබ්බට ප්‍රඥාව නැති අයත් ඉන්නවා. අන්න ඒක නිසා ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රත්‍ය වෙනදී මනාකොට හඳුන ගන්නවා. මානසික වශයෙන් ඇති වෙනදී අපිට ඇහැට පේන්නෙත් නැහැ, කනට ඇහෙන්නෙත් නැහැ, නාහයට දැනෙන්නෙත් නැහැ, ශරීරයට එහෙම ස්පර්ශ වෙන දෙයක්ුත් නැහැ. එහෙමනම් ප්‍රඥාවටම පමණයි ඒක දකින්න පුළුවන්. ඒ නිසා පින්නතුනේ දහමේදී ප්‍රඥාව කියන එක ඉන්ද්‍රියක් හැටියට නම් කළා. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මකව ඉන්ද්‍රියන් හොයාගෙන යන්න ගියොත් එහෙම අහුවෙන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් ටික තමයි අහුවෙන්නේ. නමුත් මේ ධර්මයේදී, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී ප්‍රඥාව කියන්නේ ඉන්ද්‍රියක්. ඔය ඉන්ද්‍රිය නැත්තම් වැඩක් නැහැ. තවත් මේක පැහැදිලි කරනවා, ප්‍රඥාව කියන්නේ ඇස. අහලා තියෙනවා නේද? ප්‍රඥා ඇස කියලා කියනවා. ඇයි ඇස කියලා කියන්නේ? ඒකේ සිද්ධි ධාමය මොකද්ද? දැකීම. දැකීම කියන සිද්ධි ධාමය සිද්ධ වෙන නිසා ඒකට කියනවා ඇසක් කියලා කියනවා. ඉතින් ඒ නිසා ඔබට අපි කතා කළා මොකද්ද? ප්‍රඥාවන්ත පින්වත්නි. ඒ කියන්නේ ඔබට දකින්න පුළුවන් ඔබේ හිත තුළ ඇති වෙන දේ, මේ අකුසල සිතක්, මේ කුසල සිතක්, මේ ලෝභ සිතක්, මේ ద్వේෂ සිතක්, මේ මෝහ සිතක්, මේක අපායගාමී සිතක්, මේක ස්වර්ගගාමී සිතක්, මේක නිර්වාණගාමී සිතක් හඳුනගන්න පුළුවන්. අපි නම් කෑම රස කරලා කන්නේ නැහැ. මොකද හේතුව? ඒව තෘෂ්ණාවට, තණ්හාවට වැටේ කියලා. ඒක මහා පුදුම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා ওই කිඹුල මැටි ගිලිනා වගේ නේද? අපි හාමුදුරුවන්ට අපිට කියලා දෙන්නේ එහෙම තමයි. ඕ රහ බලන්න එපා, ඔය ගිල්ල දාපි කිඹුලා වගේ. ඒව තමයි අපිට වැරදිච්ච තැන්. එහෙම මේ ලෝකයේ පිළිබඳව නොතකා හැරියොත් එහෙම අපිට ඒක හඳුනගන්න බැරි වෙනවා. දැන් සිත කියන එක අපි නොතකා හැරියොත් සිත හඳුනගන්න බෑ. ගොඩක් අය ඉන්නේ සිත නොතකා හැරලා ඉන්නේ. එතකොට සිත හඳුනගන්න බෑ. සිත නොතකා හරින්න බෑ. සිත හඳුනගන්න ඕන. මේ සිතේ ඇති වෙන මේ සිතවිලි දාමේ අකුසල්, මේ කුසල් කියලා හඳුන ගන්න ඕන. මෙච්චර වෙලාවක් මේක ඇති වුණා, මෙච්චර වෙලාවක් මේක පැවතුණා, මෙච්චර වෙලාවක්කින් මේක නැති වුණා. ආපහු නැවතත් වෙනත් සංකාරයක් හටගත්තා. ඒ සංකාරේ මෙච්චර වෙලාවක් පැවතිලා මේ විදියට අවසන් වුණා. අන්න එවිට තමයි පිනතුනේ තමගේ මනස චිත්‍රපටයක් වගේ පේන්නේ. ජීවිතේ දුක දැනෙන්නේ, අනාගත දුක් දැනෙන්නේ, වර්තමාන දුක් දැනෙන්නේ. අපා දුකක්, අපා බියක් ඇති වෙන්නේ ප්‍රඥාවන්තයන්ට. ප්‍රඥාව නැත්තම් එයාට අනාගතේ වෙන්නේ මොකද දන්නෙත් නැහැ, වර්තමානේ වෙන්නේ මොකද දන්නෙත් නැහැ, අතීතේ මොනව වුණාද දන්නෙත් නැහැ, සංසාරේ මොනවද වෙන්නේ කියලා දන්නෙත් නෑ. ඒක තමයි ප්‍රඥාහීන බව, ප්‍රඥාව නැති බව කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ ඇති කරගන්න ප්‍රඥාවට උපකාරක ධර්ම මොනවද? සතිය, සිහියත් අවශ්‍යයි. සති සම්පජඤ්ඤය, සිහියෙන් යුක්තව කටයුතු කරන්න. මොනෝ පිළිබඳවද? සමස්තය පිළිබඳව. සමස්තය යනු තමන්ගේ ඉන්ද්‍රියන් හයයි, ඒ ප්‍රඥාවයි, ආධ්‍යාත්මික වශයෙන් සිදුවන සියල්ල සමස්තය. දැන් ඔබ සමස්තය පිළිබඳව අවදීන් සිටින්න, අකුසලයක් කියලා යමක් හඳුන ගන්නවා නම් ඒක ප්‍රහාණය කරන්න, දුරු කරන්න, ඒක බුරුල් කරන්න, ලිහිල් කරන්න, අතහැර දාන්න. දුකට හේතු වෙන දෙයක් කියලා දකිනවා නම් ඒක බුරුල් කරන්න, ලිහිල් කරන්න, අතහැර දාන්න. අනිත්‍යතාවයට හේතු වෙන දෙයක් කියලා දකිනවා නම් ඒක බුරුල් කරන්න, ලිහිල් කරන්න, අතහැර දාන්න. අනාත්ම ස්වභාවයෙන් යුක්ත දෙයක් නම් ඒක බුරුල් කරන්න, ලිහිල් කරන්න, අතහැර දාන්න. අපිට වැඩක් නැති යාළුව අපි කොහොමද අතහැරියේ? ආන්නේ විදියට අතහරේ. අපිට වැඩක් නැහැ කියලා හිතච්ච යාළුව, බොරු කියන යාළුව, සිටිවිලි හොඳ නැති යාළුව, කටින් විතරක් බතල හිටවන යාළුව, එහෙම කට්ටිය අඳුරගෙන අපි හිමිසරේ අතහැරලා දැම්මා. ඒ වගේ තමයි වෙන්නතුනේ මේ අකුසල සිත් අතහරින්නේ. ඒ යාළුව ඉඳලා හිටලා එනවා ගෙදරට, නිකන් ආයි යාළුකමක් ඇති කරගන්න පුළුවන්ද කියලා බලන්න. එක්කෝ අපි සද්දේ නැතුව ඉන්නෝ මීන්තරේ යනකම්. ඈ එහෙම නැත්තම් ආවත් වැරදිලා හරි ඉස්සරහා ඉඳලා අගේට්ටු අරින්න ලැබුණත් ඉක්මනින් මට මේ දැන් වැඩකට යන්න තියෙනවා කියලා. යාළුවා මීන්තරේ යවන්නේ නැද්ද? යවනවා. මම මේ ගමනක් යන්න හැදුව විතරයි මේමයි කියලා කියනවා. ආන්න ඒ වගේ නොපිළිගැනීම එයාව අල්ලගන්නේ. එහෙනම් අපි ළඟ තියෙන දුර්වලතාවය මොකද්ද? මේ අනිත්‍ය දුක්ඛනාත්ම වන ධර්මතා, සසරට දුකට හේතු වෙන ධර්මතා නොදැනීම නිසා, අවබෝධය නිසා, බොහෝම ප්‍රියමනාප වෙස්වලාගෙන ආපු යාළුවෙක් නිසා අන්න අපි ගෙට අරගෙන කෑම බීම දීලා, වතුර දීලා, දැහැත් බුලත් දීලා අල්ලාප සල්ලාප කතා කරන්න යනවා. පස්සේ ඒ යාළුවම තමයි එහෙම කරන්නේ. සමහර ගෙවල් වලට ඒ යාළුවම තමයි රැට හොරෙක් හැටියට පැල්ලා ගෙදර තියෙන දේවල් අරන් ගිහිල්ලා තියෙන්නේ. තේරුණා නේද? අන්න ඒක නිසා. එහෙමනම් අවදිය, තමා පිළිබඳව අවදිය. මිනිස්සු ගැනත් අවදියෙන් ඉන්න මිනිස්සුත් නානාත්පකාරයි. එක එක චරිතනේ. හිත වගේම තමයි. හිත අවබෝධ කරගත්තොත් මිනිස්සු අවබෝධ කරගන්නත් හරි ලේසි. මිනිස්සුත් නාන ප්‍රකාරයි, හිතත් නාන ප්‍රකාරයි. නානත්ව සංඥා තියෙනවා, නානත්ව රූප තියෙනවා, නානත්ව ස්වභාවයන් තියෙනවා මිනිස්සු ළඟ. එහෙමනම් අවදිය ගොඩාක් වැදගත්. හොඳ අවදියෙන් සිටින්න බලන්න. ඔබ ගැන ඔබ හොඳ අවදියෙන් සිටින්න. ඒක භාවනාවක්, සතිය දියුණු කිරීමක්. අවදිය, සියල්ල ගැන අවදිය. එක අරමුණක පැටලෙන්න එපා. දැන් මං ආනාපාන සති ගැන අවදියෙන් ඉන්න කිව්වොත් ඔන්න හුස්ම විතරක් අල්ලගෙන කීකී ඉන්නවනේ නේ? එහෙම නෙමෙයි. සියල්ල ගැන අවදිය. ඒ කියන්නේ ඔබේ ලෝම ගහක් එහෙම මෙහෙ වෙනුණත් ඒකත් ඔබට දැනේවි. ශාරීරික වශයෙන් අවදිය, මානසික වශයෙන්, මානසික ස්වභාවය, මානසික ලක්ෂණය, මනස ඇති වෙන ආකාරය, පවතින ආකාරය, නැති වෙන ආකාරය, මගේ කිසිම උනන්දුවක් නැතුව, ආරාධනයක් නැතුව, අහේතුකෝ පැමිණෙන සිත් හොයනවා, ඔහේ ඇවිල්ලා ඔහේ යනවා. ඒ ඔටෝ අප්ඩේට් වගේ නේද සමහර ඒවා? ඈ ඔටෝමැටිකලි ඇවිල්ලා ඒ පැවතිලා නැති වෙලා යනවා. මෙන්න මේවා සියල්ල පිළිබඳව අවදි ඇති කරගෙන ඔබ ගැන අවදියෙන් ඉන්න. ඔබ ගැන අවදියෙන් සිටින්න. ඔබ ළඟ ඉන්න සතා ගැන අවදියෙන් සිටින්න. ඒ සතා මොන වගේ දරුණු එකෙක්ද, කොටි එකෙක්ද, වලහෙක්ද? රිලවෙද්ද? ගොඩක් අයගේ මනස රිලවෙක් වගේ කියලා කියනනේ, මංකි මයින්, රිලා මනස. අත්තෙන් අත්තට පැන පැන එක එක ඒවා කොල කනවනේ. ඒ වගේ බලන්නේ රිලා මනස ඔබට තියෙන විදිහ. හොඳ සිහියෙන් ඔබ ගැන හොඳ සිහියෙන් ඉන්න. සියල්ල ගැන අවබෝධ වෙන්න නම් පින්නතුන හොඳ විවෘත බවකින් ඉන්න ඕන. පටුව ඉන්න එපා, විවෘතව සිටින්න. හරියට අර නොඇසුණු සද්දයක් අහගන්න අපි ටිකක් අර කන රිලීස් කරගන්න, නිදහස් කරගන්න. ඒ මොකද්ද සද්දයක් ඇහෙනවා කිව්වහම ඇහුන්නේ නැහැ අපිට ඒක. නමුත් අපි හදාගන්නව නේද හරි අමුතු ක්‍රමයකට කන ඒක අහන්න. ආන්න ඒ වගේ මෙතෙන්දී හැම දෙයක්ම දකිමින් ඊළඟ මොහොතේ ඊළඟ තප්පරේ මොන සිතුවිල්ලක් එනවද කියලා දැන් ඔබ දන්නේ නැහැ. ඔන්න බලන්න, ඔබ දන්නේ නැහැ ඊළඟ තප්පරේ ඉස්සරහා තප්පරේ මොන සිතුවිල්ලක් මතක් වෙයිද කියලා ඔබ දන්නේ හොඳයි. දැන් බලන්න ඔබ නොසිතූ දේවල් ටිකක් ඔබට මතක් වෙලා ඇති වෙලා නැති වෙලා ගියා නේද? ඔබ හිතුවෙත් නෑ, ප්ලෑන් කරෙත් නෑ. එහෙම නේද? හිතපු දෙයක් දාවේ නෑ. ඒක හරි අපූර්වයි. එහෙමනම් ඔබට පාලනය නැති, ඔබේ කන්ට්‍රෝල් එකේ නැති එක්කෙනෙක් ඇතුළේ ඉන්නවා. ඔබ කියන දේ අහන්නේ නැති එක්කෙනෙක්. එයාට ඕන ඕන දේවල් එයා හිතනවා. ඕන ඕන දිහාවල් වල සංචාරය කරනවා. විවිධ හැසිරීම් තියෙනවා. ඔබට කියන්නේ වඳුරු මනස. වඳුරු මනස. ওই මනසට ගොඩක් දේවල් තේරුම් කරලා දෙන්න ඕන. මොනවද? යහපත් විදියට ධර්මය කියලා දෙන්න ඕන. වැරදි විදියට ওই මනස හැඩගස්සන්නත් පුළුවන්. තේරුණානේ? වැරදි විදියට ওই මනස හැඩගස්සන්නත් පුළුවන්. හරි විදියට හැඩගස්සන්නත් පුළුවන්. අපායට යන්න ඕන විදියට හැඩගස්සන්නත් පුළුවන්. දිව්‍ය ලෝකෙට යන්න හැඩගස්සන්නත් පුළුවන්. නිවන් දකින්න හැඩගස්සන්නත් පුළුවන්. දැන් අපි කරන්නේ කොහොම මොකද්ද? නිවන් දකින්න හැඩගස්සන එක. ධනවත් වෙන්න හැඩගස්සන්න පුළුවන්. බලවත් වෙන්න හැඩගස්සන්න පුළුවන්. හීන වෙන්න, දුර්වල වෙන්න හැඩගස්සන්න පුළුවන්. ඕනම කෙනෙකුගේ මනස තමන්ටමයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. තමන් මේ වෙලාවේ, මේ දවස්වල, මේ මාසෙ, මේ වසරේ මොන වගේ හැඩගැස්වීමකින්ද ඔබ තියාගෙන ඉන්නේ? ගොඩාක් අය හැඩගස්සනවා මේ යකෙක් වෙන්න මනස. මනස යකෙක් වගේ හැඩගස්සන්න පුළුවන්. අර හමුදාකාරයෝ වගේ. ඔක්කොම ඉතින් සැරෙන් බැරෙන් වෙඩිල්ලෙන් තුවක්කු වෙන්නේ ඔක්කොම ගනුදෙනුව. හැමෝම නෙවෙයි. නමුත් ඒගොල්ලන්ගේ සිස්ටම් එක එකයි ඒකේ. වැඩ කරන කෙනත් එහෙමයි, අන දෙන කෙනත් එහෙමයි. දඬුවමනේ, දඬුවමින් තමයි හැමතිස්සෙම පාලනය. දයාවෙන් නෙමෙයි, දඬුවමට බයෙන්ම තමයි ඔක්කොම කරන්න ඕන. සැරියුට් එක ගන්න ඕන දඬුවමට බයෙන්. සමහර ගෙවල් වල නෝනර මහත්තුරු ඉන්නෙත් එහෙම. තමරලාට නෝනාගේ සැරබැර වලට බයයි මහත්තයා ඉන්නවා. ඒකට කියන්නේ බැනුම් අහන්න බැරි ගමට වැඩ කරන්න. සමහරලාට මහත්තයට බය වෙන ඕනලා ඉන්නවා. ඒත් දඬුවමට බය. ඉතින් බලන්න මනුස්ස ජීවිතේ අපරාධේ නිකන් ගෙවිල යන්නේ. ඕ මනුස්ස ගතිත් එක්ක නෙමේ, යක්ෂ ගතිත් එක්ක. කොතනක වුණා? ඒ උතුම් ගුණ ධර්ම නෙමේ. පින්නතුනේ සුද්ධ මේ රට අල්ලගත්ත කාලේ සුද්ධත් වන්දව ගත්තා මිනිස්සුන්ට කියලා. හාමුදුරුවෝ කියලා කියෝ ගත්තා. හැබැයි මේ මිනිස්සුන්ට හාමුදුරුවෝ කිව්වේ හරි වැන්දි හරි ගුණධර්ම වලට නෙමෙයි, බයට. තුවක්කොට බයට, වෙඩි තියයි කියලා බයට. හාමුදුරුවන්ට වැන්දි ගුණධර්ම වලට. තමන්ටම හිතිලා, තමන්ම සිය කැමැත්තෙන්ම දන නමල තමයි ගරු කළේ. ඒ ගෞරවය සුද්ධ හිතුව දෙන්නටම එකම ගෞරවය හම්බෙන්නේ කියලා බලනකොට නෑ. ගෞරව දෙකක් නේ. ගෞරව දෙකක්. එනිසාවෙන් අපිට යමේ පාලනය කරගන්න පුළුවන් ආදරෙන්, දයාවෙන්, කරුණාවෙන්. ඒ වගේම තවත් කෙනෙක් පාලනය කරන්න පුළුවන්. ඔව්, දඬුවමින් පාලනය කරන්න පුළුවන්. ඔය ගොඩාක් ආයතනවල වැඩ කරන ගෝලයෝ මේ වැඩ කරන්නේ ගෞරවයට නෙමෙයි, දඬුවමට බයයි, පඩි කැපෙයි කියලා බයයි, රස්සාව නැති වෙයි කියලා බයයි. බලන්න සිතවිලි හැඩගස්ස ගන්න විදි තම තමන්. ඒ නිසා තම තමන්ගේ ගතිය, ලක්ෂණය, ස්වභාවය, ආකාරය හොඳට බලන්න පෙන්නතුනේ. ඔබට ඔබ කැමති ඔබේ බිරිඳ හරි ස්වාමියා හරි මේ දඬුවමකට බයින් වතුරු වීදුරුවක් ගෙනල්ලා දෙන එකටද, ආදරෙන් කරුණාවෙන් වතුරු වීදුරුවක් ගෙනල්ලා දෙන එකටද? ආදරෙන් කරුණාවෙන් ගෙනල්ලා දෙන එකට තමයි අපි කැමති. දඬුවමට බයි ගෙනල්ලා දෙන එකට ඒක රහ නැහැ නේ, ඒක ගුණාත්මක බවක් නැහැ. සේවකයෙක් වුණත් එහෙමයි, දඬුවමට බයින් වැඩ කරනවට වැඩිය ඒ මිනිස්යාටම හිතිලානේ එයා වැඩ කරනවා කියන්නේ. හොඳයි, එතකොට පන්සලක වැඩ කරන්නේ කෙනෙක් ඇවිල්ලා සිය කැමැත්තෙන්මයි, නිස්සරණ අධ්‍යාසයෙන්මයි, කලාතුරකින් තමයි බාස් කෙනෙක් එහෙම වැඩ කරන සල්ලි වලට. අනිත් අය ඔක්කොම නිස්සරණ අධ්‍යාසයෙන්මයි, සිය කැමැත්තෙන්ම ඇවිල්ලා වැඩ කරන්නේ, කරුණාව මුල් කරගෙන. අපිට වචනයෙන් පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්, ක්‍රියාවෙන් ශ්‍රමදානෙන් පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්, සිතිවිලි වලින් පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපි එකතු කරගන්න ඕන ධර්මයේ දකිද්දී. හොඳ ගුණධර්ම තියෙන තැනකට තමයි පින්නතුනේ ධර්මයේ වඩින්නේ. එහෙම නැතුව මේ වහයි පාට් එක තියෙන තැනකට ධර්මයේ වඩින්නේ නැහැ. අපි අහලා තියෙනවා සර්වඥ ධාතුන් වහන්සේලා වඩින්නේ පිච්චමල් තියෙන පිරිසිදු පවිත්‍ර සුදුසු ගුණධර්ම තියෙන වතාවත් කරන තැන්වලට කියලා. තේරුණා නේද? එහෙම වතාවත් කරන තැන්වලට. ඒ වගේ තමයි පින්නතේ ධර්මයේ වඩින්න, බුදුන්ට වඩින්න. බුදුන් කියන්නේ නිර්වාණයටනේ, ධර්මයට. බුදුන්ට වඩින්න පුළුවන් හිතක්ද ඔබට තියෙන්නේ? යක්කුන්ට වඩින්න පුළුවන් හිතක්ද තියෙන්නේ? පෙරේතයන්ට වඩින්න පුළුවන්ද හිතක්ද තියෙන්නේ? තමන්ම බලන්න, තමන්ගේ ආසනේ, තමන්ගේ හිත පුදුසුණක් වගේ, මල් ආසනයක් වගේ. ඒ ආසනේ පිරිසිදුද අපිරිසිදුද? යකුන්ට වඩින්න සුදුසුද? ප්‍රේතයන්ට, කුම්භාණ්ඩයන්ට, යක්ෂයන්ට වඩින්න සුදුසුද? දෙවියන්ට වඩින්න සුදුසුද? තමන්ම බලන්න. බලලා හදාගන්න බුදුන්ට වඩින්න පුළුවන් වෙන විදියට, ඈ බුදුරජාණන් වහන්සේ නමකට වඩින්න පුළුවන් වෙන විදියට හදාගන්න. පිනතුනේ ලිඳක් අපිරිසිදු වුණා වගේ තමයි සිත අපිරිසිදු වුණාම. ලිඳකට කොළ වැටිලා, කොට වැටිලා, දියසෙවල් හැදිලා, අපවිත්‍ර වෙලා, පොල්ෙලි වැටිලා, පල් වෙලා තිබ්බහම ওই ලිඳේ වතුර කවුරුත් බොන හොඳ ගෙනාලා නැහැ නේ. පිළිකුල් කරනවා. පවිත්‍ර වෙලා, ලස්සන වෙලා, දිදුලන, පිරිසිදු, විනිවිද පේන ජලය තිබුණහම කවුරුත් ආසයි ඒ වතුර ටික පානය කරන්න. ආන් ඒ වගේ තමයි පින්නතුනේ, තමන්ටවත් පානය කරන්න බෑනේ. තමන්ගේ ලිඳ අපිරිසිදු වුණොත් ඒ වතුර ටික. ඒ වගේ තමයි තමන්ගේ සිත තමන්ට අපිරිසිදු වුණොත් එයාටම ඒ හිත ආස්වාදනීය නැහැ. තමන්ගේ හිත ආස්වාදනීය නැති වුණාම ඒගොල්ලන්ට සිහිය ඇතුව ඉන්න බෑ. සිහිය ඇතුව ඉන්න බැරි වුණාම හැම තිස්සෙම මොනවා හරි බොන්න ඕන. ආස්වාදය තමා තුළින් පහළ වෙන්නේ නැහැනේ, පිටින් ගන්න ඕන, බාරකින් ගන්න ඕන ඒක. තේරුණා නේද? ඒගොල්ලෝ කියන ඔය පන්සල් වල අර මේව ඔය සංගයියල ඕ ඒවටත් බයිනෝ. ඔය ඉන්න හාමුදුරු කෙනෙක්ගේ හරි කුණු ගොඩක් දැනගෙන සාසනය විවේචනය කරනවා. කරලා බාහිරක ප්‍රශංසා කරනවා. ඒ ලෝකේ ඇති. හොඳට බීලා බොන හාමුදුරු කෙනෙක් හොයාගෙන ඒ හාමුදුරන්ට බයිනෝ. මම ඒ මනුස්සයර දවසක් කිව්වා වාදිනු පරහට තමා සම්මතේ පිළිලා තමා අවුරුදු 10ක්වත් නොබී ඉඳලා බණින්න. එතකොට මට පිළිගන්න පුළුවන් ඕක කියලා ඉවරයිලා. තමන්ගේ හිත පිරිසුදු කරගන්න එක අපිරිසුදු කරගන්න එක තමන්ගේ වගකීම. තමන්ගේ හිත පිරිසුදු කරගත්තොත් තමන්ට ඒක ආස්වාදනීයයි. තමන්ගේ නිවස ලස්සන කරගත්තොත් පිරිසුදු කරගත්තොත් තමන්ට ආස්වාදනීයයි. තමන් නිදන ඇඳ පිරිසුදු කරගත්තොත් ලස්සන කරගත්තොත් තමන්ට ආස්වාදනීයයි. දැන් බලන්න තමන් නිදාගත් ඇඳ හැමෝම මතක් කරලා බලන්න. සමහර අයගේ අපාය වගේ ඇති, සමහර අයගේ දිව්‍ය ලෝක වගේ ඇති. ඔය විශේෂයෙන් නින්දට යාම කියන කාරණය හරිම සරල කොට සැලකුවට මම හිතන්නේ මිනිස්සෙක් ශාරීරිකව මානසිකව වටපිටාවත් පවිත්‍රව පිරිසිදුව කරගත යුතු දෙයක් තමයි නිින්ද. ඒකට හේතුවක් තියෙනවා. ඔබ ඇත්තටම විශ්ව සම්බන්ධතාවයක් ඇති කරගන්න යන මොහොතක්. විශ්ව සම්බන්ධතාවයක් ඇති වෙන්නේ ඔබේ මනස ඔබේ නිින්දෙන් පස්සේ. ඒ කියන්නේ ඔබේ මනස ඕපන් වෙලා විශ්වයත් එක්ක කනෙක්ට් වෙලා ඉන්නේ නිින්දේදී. අනේ ඉතින් අපිට තේරෙන්නේ නැහැ නේ. තේරෙන්නේ නැති නිසා තමයි කියලා දුන්නේ. ඔයාලට ඔබට තේරෙන්නේ නැහැ. මොකද හේතුව ඔබ එවිට ඒ නොතේරෙන නිසාම තමයි ඔබ විශ්වයට කනෙක්ට් වුණා කියලා කියන්න පුළුවන්. ඔබට තේරෙනවා නම් ඔබ මේ විශ්වයෙන් ඕෆ් වෙලා ඔබ වෙනවා. ඊට පස්සේ මම වෙනවනේ. විශ්වයෙන් කොටසක් වෙනවා අවදි වෙච්ච ගම. එනිසා නින්දට යෑමේදී පින්නතුනේ අනිවාර්යෙන් තමන් ඉන්න යහන පිරිසිදුව පවිත්‍රව තියෙන්න ඕන. කාටත් තියාගන්න පුළුවන් නේ ලොකු දේවල් නැති වුණාට කමන්නේ. තියෙන කොට්ටේ මෙට්ටේ ඇඳ ඇතුළ ටික පිරිසිදු කරගන්න පුළුවන් සබන් නැත්තම් ඇල් වතුරෙන් හරේ. ඒක කරගන්න ඕන. තමන් ශාරීරික පිරිසුදු කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම මනසත් පිරිසුදු කරගෙන හොඳ අදිෂ්ඨානයක් ඇති කරගෙන කටයුතු කරනවා නම් කොහොම හොඳයි. ඒ වුණාට පෙරේතෙක් නින්දට යන්න කොහොමද? කාලා කාලා බීලා බීලා හතර වටේම තියෙන නානලාගේ බලු මස් බලල් මස් කවලම් කරපු කොත්තු කාලා වමනේ කරලා ඔයත් හිතන්න ඔය කොත්තු වල හැම එකේම තියෙන කුකුල් මස් කියලාද නේ? වට විටහ ඉන්න බල්ලෝ මැරෙන පූසු පවාගෙනල්ල විකුණනවා ටැංගවලට. තේරුණාද? ළමයින්ට එම කන්න දෙන්න එපා. එළු මස් කියලා කන්නේ, හරක් මස් කියලා කන්නේ. නාන ගහලා දෙනවා ඔක්කොම බල්ලෝ ටික මරලා වටේ ඉන්න. ඉතින් ඒ නිසා පෙරේතෙක් නින්දට යන්නේ එහෙමයි. වමනේ දාගෙන මිනිහ දන්නේ නැහැ මිනිහ කොහෙ ඉන්නවද මොනවද කියලා. ඉතින් මේ මිනිසුන්ට හරියනවද? එලවත් නැහැ මෙලවත් නැහැ. එලවත් නැහැ මෙලවත් නැහැ. ඒ නිසා පින්නතුනේ බුදුහාමුදුරු අගය කළා සුවසේ නින්දට යෑම, සුවසේ අවදි වීම. මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵලනේ නේද? මෛත්‍රී සහගත මිනිසයට සුව නින්දක් තියෙනවා, සුව අවදි වීමක් තියෙනවා, සුව ජීවිතයක් තියෙනවා. මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝදේ. අමනුස්සයන්ටත් ප්‍රියයි, මනුස්සයන්ටත් ප්‍රියයි, හැමෝටම ප්‍රියයි. දේවතා රක්කන්ද දෙවියන් ආරක්ෂා කරනවා. පෙරේතයෝ ආරක්ෂා කරන අයත් ඉන්නවා, දෙවියෝ ආරක්ෂා කරන අයත් ඉන්නවා. තමන්ගේ හිත තමන් හදාගන්න දෙවියන් රකින්න මට්ටමට. තමන් පෙරේත වුණොත් එන්නේ පෙරේතයෝ පස්සෙන්. තමන් දෙවියෙක් වුණොත් එන්නේ ඕ. එහෙනම් දෙවියෙක් වෙන්න නම් දෙවියන් ප්‍රශංසා කරන දේවල් ඔබ කරන්න ඕන. මිනිස්සු ප්‍රශංසා කරන දේවල් කරන්න, බුදුරජාණන් වහන්සේ ගුණ නැණ ඇති අය ප්‍රශංසා කරන දේවල් කරන්න, දෙවියන් ප්‍රශංසා කරන දේවල් කරන්න, තමන්ගේ හිත තමන්ට ප්‍රශංසා කරන දේවල් කරන්න. ඉතින් හැමදෙනේ ඕවෙන් නිවන් දකින්න පුළුවන්ද? මේවා නිවනට උපකාරක ධර්ම. තේරුණානේ? දැන් උඩ තියෙන බල්බ් එකක් ගලවන්න තියෙනවා. බල්බ් එක ගැලවීම මාරු කිරීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් කෙනෙක් අහන්න බලන ඕකට මොකටද ඉනිමල? ඉනිමගයි බල්බ් එක අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? කිසිම සම්බන්ධතාවයක් නැහැ. එනේ තිනිම ගෝන්නේ. දැන් තේරෙනා නේද? උපකාරක ධර්මයේ කියන එක අතිශයින්ම වැදගත්. ඒක ඕනේ කියලා අහකට දාන්න බෑ. දැන් අපි කෙසෙල් ගෙඩි ලෙලි කනවද? කන්නේ නෑ. මොකටද අපි ලෙල්ලකට සල්ලි දෙන්නේ කියලා තර්කයක් ඇදුවොත්. උපකාරක ධර්මය ආරක්ෂා කරන්නේ ඒක. ඒ නිසා උපකාරක ධර්මේ නැතුව ඒක හැදෙන්නෙම නෑ ලෝකේ, ගොඩ නැගෙන්නෙම නෑ. ආන් ඒ වගේ තමයි. ඉනිමක නැතුව බල්බ් එක ගලවන්න බෑ. ඒක දාන්න බෑ. උපකාරක ධර්මේ අවශ්‍යමයි. භාවනා කරන එකයි පුටුවයි අතර සම්බන්ධතාවය මොකද්ද? මොකුත් නෑ. භාවනාවයි ෆෑන් එකයි අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? මොකුත් නෑ. ඒව උපකාරක ධර්ම. ඒ නිසා අපි උපකාරක ධර්ම කිසිවෙරක විතක මගහරවන්න බෑ. උපකාරක ධර්ම මගහැරලා අපිට කරන්න බෑ. වතුර රැගෙන යන්න නම් කලයක් ඕන. කලේ අපි බොන්නෙත් නෑ, කන්නෙත් නෑ. කෑම කන්න හැන්දක් ඕන. ඒ උනාට හැන්ද අපිට කෑමත් එක්ක සම්බන්ධයක් නෑ. උපකාරක ධර්ම. ඒ නිසා උපකාරක ධර්ම නොපිරිහෙලාම ඉෂ්ට කරගන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම තමන්ගේ හිතේ ඇක්ටිව් කරගන්න හැකියාව ලැබෙන්නේ අවදියෙන් සිහියෙන් තමන්ගේ මනස දකිනවනම්. අවදියෙන් සිහියෙන් තමන්ගේ මනස දකිනවනම් තමයි මේ හැම දෙයක්ම අපිට ඇක්ටිව් කරගන්න පුළුවන්. අපි සිතිවිලි වල පින්නතුනේ එක එක රසවල් තියෙනවා. බලන්න ඔබේ මේ මොහොතේ තියෙන ඔබේ සිතිවිල්ලේ චිත්තයේ යම් රහක් තියෙනවා. මොකක්ද ඒ රහ කියලා බලලා කියන්නේ? කෑමක් කනකොට රහක් තියෙනවා වගේම හැම චිත්තයකමත් යම් කිසි රහක් තියෙනවා පින්නතුනේ. මාන්නේ අම්මෝ හරි රසක් තියෙනවා. උද්දච්චකමේ හරි රසක් තියෙනවා. මමත්තේ හරි රහක් තියෙනවා. ද්වේෂයේ රහක් තියෙනවා. ඉරිසියාවේ ඒකෙත් රහක් තියෙනවා. සමහර රසවල වලට ආස්වාදයන් වලට බැඳුනට පස්සේ ඒ මිනිස්යාට ඒ රසයේ ඒ ආස්වාදේ වටිනවා. තමන්ට ප්‍රතිවිපාක ලැබුණත් කමක් නැහැ කියන මට්ටමට ඒ ආස්වාදයට ඒ සත්වයා අබ්බැහි වෙනවා. දේවදත්ත අපායට ගියත් කමක් නැහැ කියලා ඒ බුදුන් එක්ක සටන් කරන ආස්වාදයේ ඔහු වින්දා. ඔව් සතුටු වුණා එක එක දේවල් කරලා. කොච්චර දුෂ්ටකම් කරනවද කියනවනම් පින්නතුන් බලන්න මේ මිනිස්සයාගේ ආශාදේ ස්වභාවය. දූතේ කියවල හොයාගන්න හෙට බුදුහාමුදුරු කොයි පළාතටද වඩින්නේ කියලා. ඊළ හොයාගන්න බුදුහාමුදුරු හෙට වඩින්නේ මේ පළාතට. දේවදත්ත ඊට කලින් යනවා මේ පළාතට. ගිහිල්ලා කියනවා හෙට එනවා බොරුකාරයෙක්, මැජික්කාරයෙක්. බණ අහන්න යන්න එපා. ඔය බණ අහන්න එපා. ඇහුවොත් ඔක්කොම ඉවරයි. ඒ වගේම ස්වාමි පුරුෂවරු එවන්න එපා. ඔක්කොම මහාන කරගන්නවා. ඕගොල්ලෝ කනවැන්දුම් වෙනවා. කනවැන්දුම් වෙනවා කියලා කාන්තාව බය කළා, මිනිස්සු බය කළා. සමහර කට්ටිය කැතිපොළු තියාගෙන ඉන්නවා, සමහර කට්ටිය වෛරයෙන් තරහෙන් ක්‍රෝධයෙන් නිකන් හරහට බලනවා. ඒත් බොහෝම ශාන්ත මිනිස්සෙක් වඩිනවා. දැන් අපේ දේශනා පිළිබඳවත් සමහර උදවිය ආකල්පයක් ඇති කරනවා. ඕව අහන්න එපා. ඕව පිළිගන්න එපා. ඕව විකෘති අරමයෝ කියනවා. ආගෙන යනකොට තේරෙනවා මේක ඇති විකෘතියක් නෑ. මේක විද්‍යාවට, ධර්මයට, යථාර්ථයට, සබාධාවට, මනසට, ජීවිතයට, සත්‍යයට ගැළපෙනවා කියලා. අනේ එතකොට හිතෙනවා කවුද දුෂ්ටකම කරේ කියලා. පෙස්සන් ලබන්නාම හැම විටම වැරදි නෑ. පෙස්සන් ගහන මිනිස්සු බෝසත්වරු නොවේ. බෝසත් කෙනෙක් කවදාවත් කාටවත් පෙස්සන් ගහන්නෙත් නෑ, තමන්ගේ වැඩේ කරන් යනවා. මං ඔය ට්‍රයිටින් එකේ පොත් එහෙම කරන්න ගියාම ඒ තැන් වලට යම් යම් මිනිස්සු ඇවිල්ලා තියෙනවා පෙස්සන් හදන්න. මොනවා හරි පටලවල කාට හරි විශේෂයෙන් හොඳ මිනිස්සෙකුට තමයි පෙස්සන් ගහන්නේ. පෙස්සන් ගහන කෙනා විශේෂයෙන්ම ගොඩක් වෙලාවට හොඳ කෙනෙක් නෙමෙයි. 80%ක්ම හොඳ කෙනෙක් නෙමෙයි. කලාතුරකින් සාධාරණ මිනිස්සෙක් ඉන්නවා 20%ක් විතර. එනිසා අපි නුවණින් බලන්න ඕන, අවදියෙන් බලන්න ඕන. මිනිස්සුන්ට පුළුවන් අපේ මයින්ඩ් එක ඕන පැත්තකට හරවන්න. මාරයා ආවේශ වෙන්න පුළුවන්. මාරාවේශයන් සිද්ධ වෙන්න පුළුවන්. තමන්ට හිතෙන්න පුළුවන්. තමන්ට හිතෙන්න පුළුවන්. කවුරු හරි කියන්න පුළුවන්. තමන්ට හිතෙන්න පුළුවන්, කාට හරි කියන්න පුළුවන්. වර්තමානයේ බුදුහාමුදුරු වැඩ හිටියේ නම් අපේ මේ ඉන්න ගොඩාක් බෞද්ධය බණ අහන්නේ නැහැ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන අතිශයින්ම ආරක්ෂිත තැනක් වේවි. විශේෂකාර බලකායේ දෙවන්ත ආරක්ෂාවක් තියෙවි. උන්වහන්සේ වඩිනකොට පාරවල් වහාවි. උන්වහන්සේට වෙඩි වදින්නේ නැති වාහන තිබේවි. ඩිෆෙන්ඩර්ස්ම පෝලිමක් තියෙවි. වෙනම සෙකියුරිටි එකක් නේද? එහෙම යාවි. එතකොට ආපෝ අපිට මේ වයින් ඇවිල්ලා අතාරින්න කියනවායි කියලා කියයි. දැන් දලයි ලාමා වහන්සේ සියලු දෙනාට මෛත්‍රී කරන්න කියලා කියනවා. මේ දෙපැත්තේ T56 ඒව දෙකක් තියෙනවා. එතකොට කෙනෙක් තර්කයක් හදාගන්න පුළුවන් T56 ඒව තියාගෙන මෛත්‍රී කරන්න කියන්නේ කොහොමද කියලා. ඒ මෛත්‍රියක් නැති මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරන්න තමයි ඒක තියන්නේ. මෛත්‍රියක් තියන අයට ඒක කිසිම කරදරයක් නෑ. ඒක එසවීමක් නෑ. ඒක ලෝක රාජ්‍ය සම්ප්‍රදායක් නීතියක්. ඒක එච්චරයි. ඒක ආරක්ෂක අංශයට අදාළ දෙයක්. අපි ධර්මයෙන් පිටපණින්න කාරණා හොයාගන්නවද? ධර්මයට එකතු වෙන්න කාරණා හොයාගන්නවද? අපිට පුළුවන් මේ දෙකම කරන්න. තේරුණා නේද? ධර්මයෙන් ඈතට යන්න කරුණු කොහොම හරි හොයා ගන්නවද? ධර්මය තේරුම් ගන්න කරුණු හොයා ගන්නවද? ඒක තමන්ගේ වගකීමක්. තමන්ගේ උවමනාව හැටියට තමයි මේ දෙකම හැදෙන්නේ වෙනතුනේ. අර කීමනක් තියෙන්නේ මොකද ඇරෙන වාහයට හැරුණත් වැරදි කියලා. තමන්ට උවමනා වුණොත් වැරදි කරුවෙක් බවට පත් කරගන්න උවමනා වුණොත් ඕන එකක් වැරදි කියලා කියන්න පුළුවන්. හරි බවට පත් කරගන්න පුළුවන් වුණොත් ඕන එකක් මොකක් හරි එකක් හරි කරගන්නත් පුළුවන්. ඒ තමන්ගේ හැටි තමන්ගෙම වගකීම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ උපමා කරා දියාලුවා දිය ගෙනියනසේ. දියාලුවා කියන්නේ ඇලවල් කපාගෙන කුඹුරට වතුර අරන් එන කෙනා. ඉස්සර තිබුණේ මේ ස්ථීර සාර ඇල මාර්ග හිමේ තිබුණේ කොහෙන් හරි විලකින් ගඟකින් වතුර තියෙන පැත්තකින් ආරකින් ගිහිල්ලා බලනෝ ගොවියා. මේ කුඹුරට මෙතන කෙටක් හදන්න වතුර ගේන්න පුළුවන් කොහොමද කියලා. එයා ක්‍රමානුකූලව ඒ වතුර බැස්ම ගැන කල්පනා කරලා ලස්සනට එයා වතුර ටික කොහොම හරි ගේනවා. ඒකට විද්‍යාවක් තියෙන්න ඕන, ක්‍රමයක් තියෙන්න ඕන, තාක්ෂණයක් තියෙන්න ඕන. ආන් ඒ වගේ තමයි පින්නතුනේ. ඇරෙන්න හිතන්නේ නෑ එයා කෙරෙන්නේ කොහොමද කියලා මේක බලනවා. එනත්ත හිතන්න පුළුවන් ආපෝ මෙච්චර දුර මේ වතුර ටික ගෙනියන්න බෑ. නෑ එයා කල්පනා කරා කොහෙන් කොහොමද මේක කොහොම හරි ගෙනියන්න ඕනේ මේ කුඹුරට වතුර ටික. ඔහු හැදුවා. ගෙම්බක් පින්නතුනි පාර මැද ඉඳගෙන හොඳට පුම්බලා මිනිය මහා ලොක්කෙක් කියලා හිතනවා. දෙවන්ත කන්ටේනර් යනවා සොස් ගාලා, එතනින් සටපටස් ගාලා ගෙම්බ පුපුරලා යනවා. මේ මිනිස් සත්තුත් එහෙමයි. තමන් හිතා ගන්නවා තමන් ලොකු ගෙම්බෙක් කියලා. මම තමයි ලෝකේ ඉන්න ලොකුම කෙනා කියලා හිතෙනවා. නේද? ධනවතා කියලා හිතනවා, බලවතා කියලා හිතනවා, චණ්ඩියා කියලා හිතනවා, කෙරුම කියලා හිතනවා, උගත කියලා හිතනවා. මට පේන්නේ අර පාර මැද පුම්මන් ඉන්න ගෙම්බම තමයි. එයාට එයාගේ මට්ටමින් හිතෙනවා ඒක ඒක මෝඩකමේ ලක්ෂණය. එයාගේ මට්ටමින් එයා මහා ලොකු පුම්බ ගත්ත කෙනෙක්. නමුත් ඒ කන්ටේනර් අර ලොකු ඇදගෙන යන ලොරියකට හරි බස් එකකට හරි නිකම්ම ටොස් ගාන හඬක් විතරයි නේද? පොඩි ටොස් ගාලා යන හඬක් විතරයි. ඉතින් මේ මෙහෙමයි පෙන්වන්නේ. තේරුණානේ? දැන් පොලිස් මෝචරියේ දවසක් මිනිහක් කපනවා. කපනකොට පොරවෙන් ගහපු මිනිහෙක්ව ගෙනල්ලා කපන්න ලෑස්ති. ඉතින් මිනිහ කපන අර කොල්ලා කම්බුලට එකක් ගහලා චණ්ඩියෙක් නේ කියලා ගැහුවා. බොඩි එක හැමතැනම පච්ච කොටලා මොකද මරුවා සමග වාසය මේවා දාලා හැමතැනම දාලා අර රාහුල් එහෙම එක විදියක වවලා චණ්ඩියෙක්ම තමයි යාට මේ මේකෙදි ගහලා මේ වෙලා හා සෑහෙන චණ්ඩියෙක් නේ කියලා තියෙනවා. හරි ජෝක් වැඩ කරන්නේ. ඊට පස්සේ තව අදාළ තැනකුත් පරීක්ෂා කරලා බලලා කිව්වා ඉතින් සෑහෙන වැඩ ආරම්භ තියනවා කියලා. ඉතින් ඒ වගේ දේවල් කරලා මිනිස්සු මිනි කපන්න ගියාම ඉතින් ඒක නිසා මේ 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 මනුස්ස ලෝකයේ ඇතුළේ ඔබ මොනව හරි දෙයකින් බලන්නේ ඔබේ මනස උදුම්මගෙන ඉන්නවද කියලා ඒව හුලම් බස්ස ගන්න, ඒව රිලීස් කරගන්න. නිදහස් කරන්න. එතකොට තමයි ඔබ විශ්වාසිකයෙක් වෙන්නේ. විශ්වයේ තරම් ඔබට මහත් වෙන්න පුළුවන්කම තියද්දී ඇයි ඔබ මේ කුඩා මිනිස්සෙක් ඇතුලේ ගෙම්බෙක් වගේ පුඹ ගන්නෙ? ඒ හුලන් ටික බස්ස ගත්තාම අපි එතනින් අනිත් පැත්තට පෙරලෙනකොට අපි කොහෙද එකතු වෙන්නේ? මුළු මහත් විශ්වයක. ඒකයි මම කියන්නේ හැමදාම ඔබට විශ්වීය අයිතිකාරයෙක් වෙන්න අවස්ථාව තිබෙද්දී ඇයි ඔබ පර්චස් 10ක 15ක පොඩි 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 අඩුම කුඩුම ටිහික ප්‍රධානීක් වෙන්නේ? බලන්න ඔබේ ගණන් හදලා බලන්න. එක බිරිඳක්ගේ, යාන වාහන එකක්ගේ, එක පවුලක දරුවෝ කීප දෙනෙක්ගේ, යාළුවෝ කීප දෙනෙක්ගේ පොඩි පොඩි ගණන් හදාගන්න පුළුවන් අඩුම කුඩුම ටිකක්නේ තියෙන්නේ නේ. ඒ තුල නායකයෙක්, ඒ තුල පාලකයෙක්, ඒ තුල ඒක පාලනය කරන්න යනවා. ඔබට විශ්වාසිකයෙක් වෙන්න හැකියාව තියෙද්දී එහෙම තියෙනවා. තමන්ගේ දේ හරියට තමන්ට ලොකුවට මහා සද්දන්තව පේන කට්ටිය ඉන්නවා. ඒ තමන්ගේ හීනතාවය. ඒ තමන්ගේ හීනතාවය ඒක හරි ලොකු දෙයක් හැටියට හිතනවා. හරි ගම්මානවල පුඩ් බයිසිකල යන මිනිස්සු ඉන්නවා හෙලිකොප්ටරයක් ගත්තා වගේ. අපොයෝ ඒක පිළිබඳව ලොකු මාන්නයක්, උද්දච්චකමක්, ලොකු බලයක් ඒක ඇතුළේ තියාගන්නවා. ඊළඟට අපේ රටවල්වලත් පොඩ්ඩක් වාහනයක් එහෙම ගත්තාම තේ ටිකක් කොළඹ හරි ටිකක් ලොකු එකක් ගත්තාම තේක ගන්නවා. ඒ ලොකු එකක ලොකු පුජ්‍යලයක් වගේ හිතනවා. ඒක ටිකක් ඇමරිකාව පැත්තට එහෙම යනකොට ඒව මොටෝ සයිකල් ගන්නවත් ගණන් ගන්නෑ. ඒ සාමාන්‍ය දේවල්. අවුරුදු දෙකක් තුනක් පහක් පාවිච්චි කරා තැලුවා. මෙහි තලන්න ඕන වාහන අවුරුදු 100 ගණන් පාවිච්චි කරනවා. මේ මානසික කන්සෙප්ට් එක එකේව හදාගන්නේ මෝහාන්ධකාරය කියලා මම තේරුම් ගන්න. මේ අපි ළඟ තියෙන මානසික දුර්වලතා කියලා තේරුම් අරගෙන ඕව සෝදලා දාන්න. සෝදලා දාන්නේ කොහොමද? ඕව අල්ලගන්නේ, ඕව තද කරගන්නේ නැහැ. ওই සිතිවිලි මේ වැඩෙන්න දේ ඉඩ දෙන්නේ නැහැ. ඒවයි තුලින් මාන උද්දච්ච අවිද්‍යාවන් හදාගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒව නිසා ගෞරවය වැඩක් වෙන්නේ නැහැ. දැන් ඔන්න ඔබ මගුල් ගෙදරකට ගිහිල්ලා ලස්සන සාරියක් ඇඳලා හරි, ලස්සන කලිසම ෂර්ට් එකක් ඇඳලා හරි, ඈ බොහොම වටින මාලයක් දාලා හරි, ඒ දේවල් වලට ගරුත්වයක් හම්බ වෙනවා. ඒව ඔබට හම්බ වුණු ගරුත්වයක්ද? නෑනේ. කට්ටිය කියලා තියෙන්නේ සාරිය ලස්සනයි කියලා. ඔබ ලස්සන නෑ. මාලේ ලස්සනයි කියලා. ඔබ ලස්සන නෑ. කලිසම ලස්සනයි කියලා. ඔබ ලස්සන නෑ. වාහනේ නිසා ගරු කරනවා. ඔබට ගරු කළේ නෑ. වැඩක් තියෙනවද? අපිට ඕන අපිට ගරු කරන කෙනෙක් නේද? වාහනයට ගරු කරන කෙනෙක්වත්, ගෙදරට ගරු කරන කෙනෙක්වත්, මාලයට ගරු කරන කෙනෙක්වත් එහෙම නෙමෙයි. හැබැයි මේ පුහුදු ලෝකේ නම් හැදිලා තියෙන්නෙම අර විදියට. ඕරලෝසුව බලලා තමයි ගරුත්වය උඩ පල්ලෙහා දාන්නේ. කතා කරන භාෂාව ඉංග්‍රීසි කොහොමද කියලා තමයි ඒකට තමයි ගරුත්වය. මාලි කොහොමද ඒවට ගරුත්වය? ඒක නිසා තමයි මේක පුහු ලෝකයක් කියලා කියන්නේ. හැබැයි පිටුතුනේ ආධ්‍යාත්මික විශිෂ්ටයන්ගේ ලෝකය එහෙම නෙමෙයි. ආධ්‍යාත්මික විශිෂ්ටයෝ එහෙම නෙමෙයි. එයත් මේ උදාරතර මනසකටමයි, දෙවියන් ගරු කරන උදාරතර මනසකටමයි, බුදුවරු ගරු කරේ උදාරතර මනසකටමයි, සුනීත සෝපා ළඟ තිබුණා උදාරතර මනසක්, අඟුලිමාල ළඟ තිබුණා උදාරතර මනසක්, ඒ කිසා ගෞතමිය ළඟ තිබුණා උදාරතර මනසක්, පටාචාරාව ළඟ තිබුණා උදාරතර මනසක්. නරක් වුණත් සමාජ සම්මතයේ නරකයි කියලා ටිකක් හංවඩු ගහලා තිබුණත් අම්බපාලිය ළඟ තිබුණා උදාරතර මනසක්. උදාරතර මනසක් තිබුණා. එහෙනම් බුදුවරු බලන්නේ, දෙවිවරු බලන්නේ උදාරතර මනසයි. එබැවින් උදාරතර මනසක් ගොඩනගා ගන්න ඕන. ඒ හිත ඔබට ආස්වාදනීයයි. ඒ හිත ඔබට සුවදායි. කාටත් සුවදායි. බලන්න ඔබේ මනස ඔබට ගඳ වහනය කරනවද, සුවඳ වහනය කරනවද? හොඳට බලන්න හිතේ, ඔබේ හිතේ සිත ඔබට වහනය කරන්නේ ගඳක්ද සුවඳක්ද? ඔබම දැන් බලන්න සුවඳ බලලා කියන්නේ. හිතේ සුවඳ හිතේ සුවඳක් එන්නේ නැද්ද? එනවනේ. සුවඳක් තියෙනවා නැත්තේ නෑ. ඒක ප්‍රඥාවට දැනෙන සුවඳක්. ප්‍රසන්න ප්‍රසාද විදියට දැනවන එකට අපි කියන සුවඳක් කියලා, ටිකක් අප්‍රසන්න විදියට දැනවන එකට කියන ගඳක් කියලා අපි යව. හිතේ සුවඳ බලන්න කොයි වගේද කියලා. තමන් එක්කවත් තමන් බොරු කරගන්න නැතුව වාසය කරන්න. ලෝකෙට බොරු කිව්වත් මේ තමන් එක්කවත් තමන් බොරු කරන්න නැතුව වාසය කරගන්න. හරියට නිවැරදිව සාකච්ඡාව සිද්ධ කරගන්න. තේරුණා නේද? දැන් මේ AC මැෂින් හයි කරන දවසක් මිනිස්සෙක් ආවා. ඒ මිනිස්සයා බුද්ධාගමේ නෙමෙයි. වෙන ආගමක මිනිස්සෙක්. ඉතින් මේ යාමගෙන් උපදේශයක් ඉල්ලුවා. අනේ හාමුදුරුවනේ, මේ කොච්චර කාමරේ හොඳට හදලා තිබ්බත් මට නිින්ද යන්නේ නැහැ කිව්වා. එතකොට මම ඩිංගක් කල්පනා කරලා මිනිස්සු ඇදිහත් බලාගෙන ඉඳලා මම ඇහුවා, මේ ඔබතුමා ව්‍යාපාරිකයෙක්නේ? ඔව්. මේ ඔබතුමා මේ බොරු එහෙම කියනවාද? අනේ හාමුදුරුවනේ, උදේ පාන්දර නැගිට්ට වෙලාවෙ ඉඳලා නිින්ද යනකම්ම කියන්නේ බොරු කිව්වා. බල මිනිස්සේ මට ඇත්ත කිව්වනේ. අපේ රටවල් වලින් වීසි කරන, ගෙනියනවට සල්ලි දෙන පරණ AC මැෂින් ඔක්කොම ගෙන්නනවා කිව්ව ලංකාවට. ගෙන්නලා පොඩ්ඩක් පේන්ට් කරලා ලේබල් ගහලා අලුත්ම ඒවා වගේ විකුණනවා කිව්වා. දවසක ලාභයේ 105,000 පයින්නවා කිව්වා. සමහර දවස්වල 15 20 තියෙනවා කිව්වා. ලාභේ විතර කොහොමද වැඩි බොරුව වැඩි? ඉතින් මං ගෝ ඉතින් ওই බොරු කියන ගම් වලට නිින්ද යන එකක් නැහැ කියලා. බොරු කියන ගම්ම නිින්ද යන එකක් නැහැ කියලා. මනුස්සර නිදිපැති බොන්න වෙනවලු නිින්ද යන. එතකොට බලන්න මේ මිනිස්සයාගේ ලාභය නිසා මේ මිනිස්සයා වෙන පැත්තක විශාල අලාභයක් සිද්ධ කරගන්නවා. ඒ මිනිස්සයාට තිබුණනේ ওই ලාභෙන් තව පොඩ්ඩක් ඕන නම් අඩු වේවි. ඔක ඇත්ත විදිහට කරන්න. හදලා මේවා දෙවෙනි පන්ති ඒවා අපි ගෙනල්ලා අලුත් වැඩියා කරලා වගකීමක් ඇතුව වගකීම් කාලයත් ඕන වැඩි කරලා මෙහෙම දෙනවා කියලා කිව්වොත් වැඩි කරයි. ලාභයෙන් පොඩ්ඩක් ඕනනම් අඩු වෙයි. නමුත් මිනිස්සයා දිගටම බොරු කරනවා. දැන් මම මට එහෙම ඇත්ත කියලා ඔයත් හිතන්නේ මට ඇත්තක් කරලා ගියා කියලාද? නෑනේ. මේ මිනිස්සයාට ඕඩර් එක වෙන මහත්මයෙක් දුන්නේ වෙන වර්ගයක එකක් හයි කරන්න. මේ යකා ඊටත් වඩා බාල එකක් ගෙනල්ලා හයි කරලා ගිහිල්ලා. පස්සේ මහත්මයගෙන් ඇහුවාම මේ එයා හව මේ වර්ගය එකක්ද හයි කරලා තියෙන්නේ කියලා. මං කිව්වා නෑ මහත්තයා, එහෙම එකක් නෙමෙයි හයි කරලා තියෙන්නේ. රජාර් බාසර් කෝල් කරලා බැනලා ගලවගෙන යනවා කියලා කිව්වා. තිබිච්ච මිනිහයිල ගලවන් ගියා. ඊට පස්සේ කතා කරලා මේ කම්පැනි එකට වෙන අලුත්ම එකක් ගෙනල්ලා හයි කරලා දුන්නා. මේ මුල් කාලේ. ඉතින් බොරුව බොරුව කියන කාරණේදී මිනිස්සුන්ට වෙච්ච දේ. දැන් එහෙම උපදේශයකුත් අරගෙන මට හරි ඇත්තක් කරලා යන්න තිබ්බනේ. අඳුම තරම කියාපු වර්ගේ එකක් හයි කරලා යන්න තිබ්බා. මිනිහා එතනක් කරේ බොරුව. ඉතින් පින්නතුනේ කොහොමද ලෝකේ මෙහෙම වෙද්දි Tamanta මානසික සුවතා ගොඩනගා ගන්නෙ? එහෙම ගොඩනගා ගන්න බෑ. ඒ නිසා මේ අතිශයින්ම සත්‍යවාදී වෙන්න කියලා අමුතු විදියට වෙන්න ඕනත් නෑ. බොරු කියන වගේ කිය ප්ලෑන් කර කර හදා කියන්න උමනාවකුත් නෑ. ඒ කියන්නේ පාරට බහලා යද්දී ඔබ කොහෙද යන්නේ කියලා අහුවාම හොරෙක් කියලා දන්නොත් එහේ මිනිස්සුන්ට ඇත්ත කියන්න උනේ කියලා එකක් එහෙම අමුෙන් මොඩේක් ලෙස ප්‍රකාශ කළ යුතුත් නෑ. කෙනෙකුට විශේෂයෙන් අනර්ථයක් වෙන්න, අවඩක් වෙන්න ප්ලෑන් කර කර නිර්මාණය කර කර කරන දේවල් තමයි ඒ බොරුව වංචාව ධනෙට අදාළ වෙන්නේ. ඒ නිසා හිත දිහා බලා ගන්න, හිත දිහා අවදියෙන් සිටින්න, හිත හදා ගන්න, හිත අල්ල ගන්න එපා. තමන්ගේ දුර්වලතාන් ලොකුවට ගන්න එපා. දුර්වලකම් දුර්වලක විදියටම දකින්න. අසාරේ අසාර මතිනෝ, අසරු දේවල් අසරු විදියටම දකින්න. සාරංච සාරතෝ ඤත්වා, සරුදේ සර විදියටම දකින්න. ඒක හොයාගන්න පුළුවන් සුවයෙන්. දැන් හොද්දේ රස දැනගන්නේ රසයෙන්. ඉතින් හිතේ සුවතාවේ හොයාගන්නෙත් ඒත් ඒ සුවඳින් ඒ රසයෙන්. තමන් නිවන් දැකලද කියලා හොයාගන්නෙත් ඒ සුවයෙන් ඒ රසයෙන්. මාස ගානක් අවුරුදු ගානක් හරි බලාගෙන හිටියා මේ හිත ඇතුලේ සක්කාය දිට්ඨිය අහු වෙන්නේ නැහැ. විචිකිච්ඡාව අහු වෙන්නේ නැහැ. සීලබ්බත පරාමාස අහුවෙන්නේ නැහැ. ඒ රූප රාග, ඔය අරූප රාග, මාන්න, උද්දච්ච, අවිද්‍යාවන් ඒව කියන දේවල් අහුවෙන්නේ නැතු වෙලා යනවා. එතකොට තමන් දැනගන්නවා මගේ හිත මෙන්න මේ தත්වෙට දියුණු වෙලා තියෙන්නේ. මේ தත්ත්වයට පත් වෙලා තින්නේ කියලා ඔන්න යාට තේරෙනවා. තමාටම තේරෙනවා තමන්ට සම්මා දිට්ඨිය තියෙනවා. තමාටම තේරෙනවා තමන්ට සම්මා සංකප්පය තියෙනවා. තමාටම තේරෙනවා තමන්ගේ ආධ්‍යාත්මික කතාබහ වචනය පැවැත්ම සම්මා වාචාවේ තියෙනවා. තමන්ටම පේන තමන්ගේ ක්‍රියාව හොඳයි. තමන්ටම පේන තමන්ගේ ජීවන පැවැත්ම හොඳයි. තමන්ටම පේන තමන්ගේ සිහිය සතිය හොඳයි. තමන්ටම පේන තමන්ගේ සමාධිය හොඳයි කියලා. තමන්ටම පේන තමන්ගේ ප්‍රඥාව හොඳයි කියලා දැනෙනවා. එහෙම නැතුව අර ඔක්කොම ටික අපේ තියෙන අගුණ දුර්වලට කන් ටික හොයන්නේ නැතුව අර දානයක් දෙනකොට වගේ එකපාරට මිනිස්සු මොකද කරන්නේ? ටක් ගාලා කුණු ගොඩක් තියෙන පැත්තට ඉටි රෙද්දක් දැම්මා. අර පැත්තට මේව ගබඩාවක් තියෙන ඒ පැත්තට ඉටි කොළයක් දැම්මා. හරියට මෙහාට ඇඳ පල්ලට කුණු ටික තල්ලු කරා. ටක් ගාලා දාන පින්කම දුන්නා. අර ඒ වගේ නිවන් දකින්නද? නෑ, සාමාන්‍ය සමාරු තැංගල මම කියන්නේ මගුල් ගයක් එහෙම කරන්න උවමනා වුණා ඕක තමයි කරන්නේ. තියෙන කුණු ටික පොඩ්ඩක් එහාට මෙහාට හැංගුවා නේද හන්දේ? එහෙම දෙයක් තියෙනවා. ඒ ක්‍රමයට නිවන් දකින්න බෑ. මේක ලයිෆ් ස්ටයිල් තියෙන්න නම් අපි ඇත්තටම කුණු ටික මේ අයින් කරලා ඇත්තටම හැමදාටම ඒක ක්ලීන් වෙන්න සුද්ධ කරගන්න ඕන. ලස්සන කරගන්න ඕන. පොඩ්ඩක් හංගලා එහෙම තියාගෙන ඉඳලා හරියන්නේ නෑ. දැන් ගොඩාක් දෙනෙ බලාපොරොත්තු වෙන්නේ මේ හිතේ තියෙන ටික හෝම පැත්තකින් තීද්දි නිවන කියන එක වෙනම ඉහිල ගන්න පුළුවන්ද කියලා බලන්න. ඒක හරියට අර උගත්කමක් නැතුව උපාධියක් ගන්න බලනවා වගේ. උගත්කම කියන්නේ නැති එක ඒක ඒකම ඕන්නේ ඒක වැඩක් නැහැ. මොකද වැඩක? සාතිකේ සාතිකේ. එතකොට අපි නිවන කියන එක අර මේ දේවල් ටික පූර්ණේ කරගන්න නැතුව කටයුතු කරන්න යනකොට ඒක කවදාවත් කරන්න බැරි දෙයක්. උපාධියක සාතිකයන් නැගන්න පුළුවන් මේ. මේක ගන්න බෑ. මේක ගන්න බෑ. මේක ගන්න තියෙන හිතත් එක්කම හොඳටම පැහැදිලි වෙලා. ඒකනේ බුදු කෙනෙක් විවරණ ලබා දෙන්නේ. මේ සෝවාන් මාර්ගඵලයට පත් වෙන කෙනා සතර අපායට යන්නේ නෑ. නියතෝ සම්බෝධි පරායනෝ. සම්බෝධියම මුල් කරගෙන යන කෙනෙක් බවට පත් වෙනවා. පිනතුනේ සෝවාන් මාර්ගඵලය කියන්නේ අරිහත්ත්වයේ වගේම එකක්. තේරුණා නේද? එහෙනම්සේක උදාහරණයකින් කියන්න කිව්වෝ. දැන් බලන්න පාර්ලිමේන්තුව ඇතුළට ගියාම අර උඩ ගැලරියේ ඉන්න අයට වුණත්, ඒකේ සේවය කරන කෙනාට වුණත්, කෑම බීම වතුර බෝතල් ෆයිල් ගෙනියන කෙනාට වුණත්, එකම AC එක එකම වටපිටාව දකින්න ලැබෙනවා නේද? එහෙම ලැබෙනවා. ඒ පහසුකම් ටික ලැබෙනවා. ඒ හෝටලෙම කෑම ටික ගන්න, ඒගොල්ලන්ට වෙන කෑම ගන්න, ඒ ඔක්කොගෙම පොඩි පොඩි ඔක්කොම ටික වගේ තියෙනවා ඉතින්. හැබැයි එයා කතානායක නෙමෙයි. එයා අගමැති නෙමෙයි, එයා ජනාධිපති නෙමෙයි. හැබැයි ඒ සුව ටික එයාට වටපිටාව AC එකේ හම්බ වෙනවා නැද්ද? දැන් ඔය එක්සැම්පල් එක මම මේ කියලා දෙන්නේ. ඉතින් එයාටත් හිතනවා මහත් පාර්ලිමේන්තුව. කොහෙද යටි කියලා? කොහෙද යන්නේ? පාර්ලිමේන්තුව යනවා. දැන් මගේ දවසක් ඇත්තෙම එහෙම මිනිස්සෙක් ඇහුවා. ඒ දවසේ මේ සයින්හස කොහොමද පාර්ලිමේන්තුව යනවා. මිනිහා එක පාට වෙනද නැති ගෞරවයක් දෙන්න පටන් ගත්තා. දැන් මට සයින්හස එහෙමයි. එහෙම කියලා මෙහෙම වෙන්න පටන් ගත්තා. මම ඇයි? සයින්හස හෙලවුරුමනේ. නෑ නෑ නෑ. මම නෑ නෑ නෑ. ඒ යන්නේ. මගෝ මං කවදාවත් ගිහිල්ලා නෑ බලන්න. මං අද මේ බලන්න පාර්ලිමේන්තුව. ඒක මිස මං හිතුවේ හෙලවුරු මේ ආමඳුරු කෙනෙක් කියලා. ඊට පස්සේ ගරුත් තියෙන තු වෙලා ගියා. බුදුන් වැඩක් වුණා. දිගටම ඉන්න තිබි සද්ද නැතුව නේද? ඉතින් මං කිව්වා මං ගිහිල්ලා පාර්ලිමේන්තු හන්දිය ළඟට පොඩ්ඩක් බස්සලා ඉන්න තියෙන ත්‍රිවිලර් එකේ මිනිස්සුන්ගේ හැටි නේද? නේද? ඉතින් මගෙන් අහුවා පාර්ලිමේන්තු යනවා කියන්නේ නැතුව වෙන කොහේ හරි යනවා කියන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ අරිහත්ත්වයේ ස්වභාවයත් ඒක. දැන් ඒක ඇතුළට ගියාම ඒ ඔක්කොම අපිට තියෙනවා. ඒ පහසු ගන්න ටික තියෙනවා. හැබැයි එයා අර උතුම් තත්ත්වයට ඉහළ කතානායක පුටුවට ඇවිල්ලා නැහැ. ජනාධිපති පුටුවට එතෙන්ට ඇවිල්ලා නැහැ. ඒ නිසාවෙන් මේ ඒක තමන්ට ඒ ආරක්ෂාව රැකවරණය ඒ ආර්ය භූමිය තමන්ට ලැබෙනවා. ඒක ලොකු දෙයක් නෙමෙයිද? ඒක ලොකු දෙයක්. ලොකු දෙයක්. ඒක ලොකු දෙයක්. ඒක නිසා තමයි ඔය සමහර උදවිය සෝහන් වෙලා රහත් වෙලා වගේ දඟලන්නේත් ඒකයි. ඔව්. ඒ කියන්නේ මූලික අවබෝධයේ පත්වෙච්ච ගමන්ම එයාට හිතෙනවා මාත් ඒකෙම තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝගෙන් ඇහුවොත් එහෙම ඔයාට ඉතින් අගමැති පුටුවේ වාඩි වෙන්න බෑනේ කියලා. ඇයි පාර්ලිමේන්තුව නැති දවස්වලට අපි වාඩි වෙන්නේ ඇගේට? හොඳට කකුල් දෙක මේ තුඩින් තියාගෙන ඔය ක්ලීන් කරන කට්ටිය කතා කර කර ඇති. ඈ? අනුසය ටික වේස මහන්සි අරගන්න. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරන්ගේ උපස්ථායක හාමුදුරුවෝ ඒ සෝවාන් මාර්ගඵලයටපත් වෙලා උපස්ථාන කරන කාලෙත් දිගටම හිතාගෙන හිටියේ මේක තමයි එදහම මීට වැඩි දෙයක් නෑ කියලා. පටිච්ච සමුප්පාදයේ ලේසි, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලේසි බුදුරජාණන් වහන්සේ කියනවා. බුදුරජාණන් වහන්සේ බිරිනුවම් පානකොට තමයි තේරුනේ මීට වඩා දෙයක් තියෙනවා කියලා. ආන්න ඊට පස්සේ තමයි වැඩ දරුවේ. ඉතින් අර ඒ වගේ දේවල් තියෙනවා. දැන් බුද්ධ කාලයේදී හිටියා මේ රහත් වෙලා කියලා තව ගෝලෙ ගොඩාක් නිර්මාණය කරපු එක්කෙනෙක්. හැබැයි රහතන් වහන්සේලාට පේනවා මෙයා රහත් වෙලා නැහැ. ඒ දැනුවත් භාවයේ තමයි මෙයා රැවටිලා තියෙන්නේ අරියත්වේ කියලා. දැන් ඕනතරම් ඉන්න අපි ධර්මය අහපු සමහර උදවියත් ඉන්න. ඒ දැනුවත් භාවයේ පහළ වීමම අවබෝධයේ කියලා රැවටිච්චයි ඉන්නවා. ඒක මෙහෙණින් වහන්සේ ළමක් හිටියා මේ එතුමියත් හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ ධර්ම අවබෝධයේ කියලා. කාලයකට පස්සේ ගිහිල්ලා වැරදි පැහැදිලි කරලා ඉවර වෙලා අපේ අනුශාසනා ගත්තේ අවබෝධයට පත් වුණා. පත් වුණාට පස්සේ පින් දෙනව වැඳ වැඳ අනේ හාමුදුරුවනේ මං හිතාගෙන හිටියේ අවබෝධයට පත් වෙලා කියලා මම මෙච්චර කාලයක්. තා පොඩ්ඩෙන් සංසාරේ මම ලොකු අමාරුවක වැටෙනවා. දැන්නේ අවබෝධයට පත් උනේ. දැන්නේ ඇස විවර උනේ. දැන්නේ අවදිය සිද්ධ උනේ කියලා පින් දුන්නා. බෝවහන්සේ නොහිටින්න මේ කාරණා අවදි කරගන්නේ ජීවිතේට කියලා. ඉතින් අර ඒ වගේ පින්තුණි අපි හොඳ අවදියෙන් ඉන්න ඕන. දැන් ඇට්ටේරියා ගහක් කාන්තාරයක තිබුණොත් ඒක ලොකු ගහක්. ඉතින් කාන්තාරයක වගේ දැවෙන මිනිස්සුන්ට පොඩි දෙයක් ධර්මයෙන් ලැබිච්ච ගමන් එයා හිතන ලොකු එකක් කියලා. එතන සමහර රටවල් වල කැලයක් බලන්න කියලා එක්කන් ගියා මාව කොටසක. මං ගිහලා ඒක කෝ කැලේ කියලා. ඔය තියෙන කැලේ කිව්වා. ඉතින් මං කිව්වා ලංකාවේ හැමතැනම තියෙන මේ වගේ. එහාට ඒක ලොකු කැලයක්. අපිට ඒක හැමතැනම තියෙන එකක්. අපිට කිසිම ආගයක් නැහැ. අපිට තියෙන එක දිය ඇල්ලක් තිබ්බනම් සිංගප්පූරුවට මොනවා නොකරයිද? අර වතුර ටිකක් උඩට අරන් ගිහලා පල්ලෙහාට එල්ලා දිය ඇල්ලක් පෙන්නලා අනේ පව් නේද? කොච්චර හැබැයි එකෙන් සල්ලි හම්බ කරනවද? අපිට ඒ වාගයක් නැහැ. ඉතින් ඒ වගේ සමහර වෙලාවට මුකවත්ම දකින්නේ නැති ලෝකයට මේ පොඩි දේ සමහරලාට ලොකුවට පේන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ හීන බුද්ධිය නිසා ඕන තරම් ඉන්නවා මේ රටේ මාර්ගඵල නොලබ මාර්ගඵල ලැබුවයි කියලා රැවටිච්ච අය ඉන්නවා. හිතාමතා බොරුවට වංචාවට කරන අය ඉන්නවා. සෝවාන් වෙලා රහත් වෙලා කියලා හිතන් ඉන්න අය ඉන්නවා. ඒක එක මට්ටම් තියෙනවා. ඒක බැනගන්න තියෙන්නේ ධර්ම විනය දෙස බැලීමෙන්. සරලයි දස සංයෝජන දෙසම බැලීමෙන් තමාටම ගණන් හදා ගන්න පුළුවන්. දස සංයෝජන අරගෙන හිමේ සැරේ බලන්න මගේ මේ සංයෝජන කීයක් වැඩ කරනවද සංයෝජන කීයක් නැද්ද කියලා එච්චරයි. ඉතින් ධර්මයේ දැක්ක කෙනා තුළ වෛරය ක්‍රෝධය පළිගැනීම ඒව නැති වෙන්න ඕන. ඒවයි තටු කැඩෙන්න ඕනනේ. ලෝභයේ, ద్వේෂයේ, මෝහයේ, වෛරයේ, ක්‍රෝධයේ, මානයේ, ඊර්ෂ්‍යාවේ ඈ ওই නොයෙකුත් කෙලෙස් වල තටු කැඩෙන්න තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ උපමා කරේ තටු සිඳුන ගිරවෙක් වගේ කියලානේ කෙලෙස් වල බලය. සෝහාන් වෙච්ච කෙනාගේ කෙලෙස් වල බලය තටු සිඳුන මේ කුරුල්ලෙක් වගේ. ඒ කියන්නේ කෙලෙස් වලට ලොකුවට පියාඹින්න බෑ. අපායට ඇදගෙන යන මට්ටමට දැඩි කරන්න බෑ. හැබැයි පුහුදුන් භාවය කියලා කියන්නේ පින්නතුනේ අපායට යන තරමටම රත් කරගන්න පුළුවන් මනස. තේරුණා නේද? අපායට යන තරමටම රත් කරගන්න පුළුවන්. ආර්ය උපවාදයක් ඇති කරගන්න පුළුවන්. ආර්ය උපවාද දරණෝයි කියලා කියලා කියන්නේ ආර්ය වංශයේ කෙනෙක්ගේ උපවාදයට ලේසියෙන් කෙනෙක්ව ලක් වෙන්නේ නැහැ. තේරෙනනේ? තමන්ට ගැහුවත් බැන්නත් එහෙම උපවාදයක් ඇති කරන්නේ නැහැ. ඒ උපවාදයට ලක් වෙනවා කියලා කියන්නේ එයා ඒකාන්ත වශයෙන්ම අපායට යන මට්ටමටම රත් කරගත්තට පස්සේ තමයි. ඒ කියන්නේ ඒ තරම් අයුක්තියක්, ඒ තරම් අසාධාරණයක්, ඒ තරම් අවඩදායි බවක් ඒ මනස ඇතුලේ තියෙන්න ඕන. ආන්න එහෙම තියෙන කෙනාටම තමයි ඒ ආරූපවාදී කියන එක හම්බ වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මොන වරද කළාටද නිතර අහන්න තිබ්බනේ දේවදත්තට, හිතෙන් අහන්න තිබ්බ මොකද්ද මට කරපු වරද? නෑ. අවසානෙ කී කියා ඇඬුවා, අනේ මම මෙච්චර දේවල් කරා මට බුදුහාමුදුරුවෝ මුකුත් කරේ නෑ, ඈ මම මෙච්චර අපරාධ කරා කී කියා ශෝක විලාප දිදී ඇඬුවා. කරන දෙයක් නෑ, ඒක ප්‍රමාදයි. ඒ තවත් කල්ප ගානකින් අර සමාව ගන්න හරි හිතපු නිසා කල්ප ගානකින් අඩු වුණා දේවදත්තට ඒ දේවල්. එහෙම හරි හිතුවේ නැත්නම් මොකද වෙන්නේ? තවත් ලේසි වෙන්නේ. එතකොට හිතේ නරක වින්දනයන් වලට පුරුදු වෙන්න හොඳ නැහැ. ද්වේෂයේ වින්දනය කරන්න පුරුදු වෙන්න හොඳ නැහැ. ලෝභයේ වින්දනය කරන්න පුරුදු වෙන්න හොඳ නැහැ. ලැබෙන දේ ලැබුණා, නොලැබෙන දේ නොලැබුණා වි කියලා තමයි ඉන්න ඕන. තමන්ට අහසාවල් කැමැත්තවල් හරි තියෙනවා වෙන්න පුළුවන්. ඒත් ඉතින් ඒක ලැබෙනව නම් ලැබෙවි, නොලැබෙනව නම් නොලැබෙවි, එච්චරයි. ලැබෙන ටිකයි ස්වභාව ධර්මයෙන් ලැබෙන, නොලැබෙන ටිකයි නොලැබෙන්නේ කියලා හිතන්න ඕන. අන්න ඒක තමයි ලද දෙයින් සතුටු වීම කියන්නේ. එහෙම ක්‍රමවේදයක් හදාගන්න නැති කෙනෙකුට කවදාවත් සතුට වෙන්න බෑ. කවදාවත් සතුට වෙන්න බෑ. බලන්න මේ දහමට අනුව මේ කියපු කරුණු වලට අනුව ඔබ අනුගත වී සිටිනවාද? මම දේශනා කරේ මං අනුගත වෙච්ච ඒවා. අනුගත නොවෙච්ච ඒවා මම කියන්න යන්නේ. බැරි දේවල් බෑ කියනවා, පුළුවන් දේවල් පුළුවන් කියලා කියනවා. කරන දේවල් කරනවා කියනවා, කරන්න නැති දේවල් කරන්නේ නැහැ කියනවා. කියන්න ඕන දේවල් කියනවා, කියන්න ඕන නැති දේවල් කියන්නේ නැහැ. නිවනට උපකාරක දේවල් කියනවා. සමහර දේවල් තියෙනවා සත්‍ය. ඒත් ඒ වයින් අනර්ථයක් සිද්ධ වෙනවා ලෝකෙට. එතකොට මම ඒක කියන්නෙත් නැහැ. සමහර දේවල් අසත්‍යයි. හැබැයි ලෝකෙට යහපතක් සිද්ධ වෙනවා. ඒක මම කියනවා. සත්‍ය ඒ වුණාට ඒක කියන මොකද ඒක හේතුව එයාට යහපතක් සිද්ධ වෙනවනේ. ඒ තියරි එක ඕගොල්ලෝ නිකන් ඔළුවට දාගන්න ගියාම නිකන් පොඩ්ඩක් ඔළුව නිකන් අප්සෙට් නේද? අසත්‍ය නිකන් දෙයක් දෙවුවාම ආන්න ඒකයි බුදු කෙනෙක් බලන්නේ එන්ඩ් එක. ආරම්භය නෙමෙයි. දැන් දරුවෙකුට ගහනවා වේවැල්වල කියලින් තාත්තේ. බලන් ඉන්න අයට හොඳ නැහැ. දකින්න අයත් හොඳ නැහැ. ගහන වෙලාවට ළමයටත් ඒක හොඳ නැහැ. ළමයාත් හිතන්නේ තාත්තා මහ යකෙක් කියලා. නමුත් තාත්තා හදන්නේ මොකද්ද? මේ මොහොත නෙමෙයි. තාත්තා හදන්නේ ළමයාගේ අනාගතේ. එහෙමනේ? ළමයාගේ අනාගතේ හදන්නේ. බුදු කෙනෙකුත් එහෙමයි. මේ මොහොත පොඩ්ඩක් අමීරේ වුණාට, ඒක අසත්‍ය වුණාට හදන්නේ අනාගතේ හදන්නේ. ඒක අවඩ දෑයි බවක් වුණාට අනාගතේ හදන, ඈත හදන, කෙලවර හදන මිනිස්සයාගේ සසර හදලා දෙනවා. එනිසා එන්ඩ් එකේ ප්‍රතිඵලය මොකද්ද කියලායි බලන්න ඕන. අසත්‍ය කියන එක සුබදායී විදියට භාවිතා කරපු අය තමයි බුදුදහම කියලා කියන්නේ. නමුත් ඒක වර්තමාන වෙනකොට සත්‍යයත් විනාශයට භාවිතා කරන ස්වභාවයක් තියෙන ලෝකේ. සත්‍යයෙන් පුළුවන් විනාශයන් සිද්ධ කරගන්න, කැමති නම් අසත්‍යයෙන් පුළුවන් සත්‍යය ඇති කරගන්න. හැබැයි ඒ අසත්‍යයේ එන්ඩ් එක සියලු දෙනාට යහපත වෙන්න ඕන. සත්‍ය තියෙනවා එන්ඩ් එක හොඳ නැති ඒවා, අසත්‍යයක් තියෙනවා එන්ඩ් එක හොඳ නැති ඒවා. තේරුණා නේද? අසත්‍යයක් තියෙනවා එන්ඩ් එක හොඳ නැති ඒවා, සත්‍යයක් තියෙනවා එන්ඩ් එක හොඳ නැති ඒවා. එතකොට එන්ඩ් එක අවසානයේ හොඳ නැත්තම් ඒක හොඳ නෑ. මුලත් හොඳ නැත්තම් හොඳ නෑ. මුලත් පැහැදිලි වෙන්න ඕන, අගත් පැහැදිලි වෙන්න ඕන. ඒක අමුතුම විදියට භාවිතා කරන ක්‍රමවේදයක් ඒක. එනිසා තමයි තමන්ට දහම පාවිච්චි කිරීම කියන එක සර්පෙක් අල්ලගන්නවා වගේ පරිස්සමට අල්ලගන්න ඕන කියන්නේ ඒක. හැබැයි අවසානයේ අපි හැම දෙයක් තුළින්ම තමන් සාර්ථක වෙලා තමන් සත්‍ය අවබෝධයට පත් වෙලා තියෙන්න ඕන. ඒක තමයි එන්ඩ් එක අවසානයේ වෙන්න ඕන. ඒකට බාධා වෙන දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයකටම කියනවා නිර්වාණ ධර්මය කෙලසන හේයින් කෙලස්. වෙන දෙයක් නැහැ. නිවනට බාධා වෙනවා නම් ඒ මොකක් හරි නූලක් ඉදිකට්ටක් හරි පොඩි දෙයක් හරි පරඬලක් හරි වැනි වැනි නිවනට බාධ වෙනවා නම් ඒක කෙලෙස්. කෙලසන හේයින් කෙලෙස්. දැන් මේ සත්‍ය අවබෝධ කරගන්න බැරි ඇයි මෙච්චර ලෝකය මොච්චර මහන්සි වුණත් ඇයි මේ උතුම් නිර්වාණය අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ? මෙච්චර පොත් තියෙද්දි මෙච්චර නිවන් මඟ කියද්දි ඒ රහස කියලා දෙන්නද? බැරි හේතුව මොකක් කියලා දෙයිද? මොකද්ද කියන්නේ? හිතා ගන්න බෑ. මොකද්ද හිතෙන්නේ? මොකද්ද හිතෙන්නේ? මෙච්චර උත්සාහ කරද්දි අවබෝධ වෙන්නේ නැති හේතුව මොකද්ද? ආ? ප්‍රායෝගික නැති බව. ආ, තව උදාහරණ මොකද හිතෙන්නේ? අන්න හරි, අන්න හරි, කිට්ටුවට ආවා. ඔව්. අන්න හරි, තමන් අවබෝධ කරගන්න හදනවා. මම නිවන් දකින්න හදනවා. බලන්න ඒ කන්සෙප්ට් එක නෙවෙද තියෙන්නේ කියලා, ක්‍රමවේදේ නෙවෙද තියෙන්නේ කියලා බලන්න. ඔබට ඉතින් උත්තර දෙන්න බෑ, බණ අහලම තේරුම් ගන්න. උත්තර දෙන්න කියොත් මගේ ට්‍රැක් අවුල් යනවා. ඒක වැඩි අපේ මහාචාර්යතුමියට මේ වගේ ගෝලිය හම්බෙලා තියෙනවා. දු ගන්න දේම දේ නිසා මේ සත්‍ය අවබෝධ කරගන්න බැහැ. අර මම අවබෝධ කරගන්න, ඇත්තටම මටත් ඒක හොයාගන්න අවසාන හරියදී තමයි මට ලැබුණේ. කොහොම තෝරගෙන කඩාගෙන බිඳගෙන ගිහිල්ලා මේ කොතෙන්ද ගියත් අවසානයේ මේ මම නිවන් දකින්න හදනවා කියන එකේන මේ අශ්වය පනිනෝ ඉස්සරහට. ඔබටත් ඒ වැඩේ වෙනවද බලන්න. හිතාගෙන යද්දි විදර්ශනා කරගෙන යද්දි මේ අශ්වයා එනවා ඉස්සරහට එනවා ටක් ගාලා. අපි එක එක සිතුවිලි දාමයන් අශ්වය හැටියට සැලකුවොත් නේද? ඒ අශ්වයා එනවා ඉස්සරහට මම නිවන් දකින්න ඕන මම. ඊට පස්සේ මට තේරුණා මේ නිවන් දකින්න නම් මම නෙමෙයි නිවන් දකින්නේ කියලා. ඊට පස්සේ මට හිතෙච්ච එක මොකක්ද දන්නවද? එහෙනම් මොකටද නිවන් දකින්නේ කියලා. ඔබතුමීට හිතෙනා වගේ එකක් ඇහි හිතලා තියෙනවා. ඈ එහෙනම් මොකටද නිවන් දකින්නේ? වැඩ නෑනේ කියලා හිතනවා. මේ මෝඩකමට හිතන ඒවා ඒවා හදාගන්න ඕනේ. තේරුණාද? ඒවා හදාගන්න ඕනේ. ඒක තමයි ධර්ම ස්වභාවය, ධර්ම ලක්ෂණ, ධර්ම ලක්ෂණ ඒවා. මම වීමම තමයි දුක, මමත්වේ නිදහස් වීමම තමයි සැප, සක්කාය දිට්ඨියම තමයි දුක, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධේම තමයි දුක. මේ උපාදානස්කන්ධේ මම මගේ ආත්මය කොට ගැනීමම තමයි දුක, මේක නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගැනීමම තමයි දුක කියලා ගත්තා. නිත්‍ය සුඛ ආත්ම වශයෙන් නොගන්නා වූ කෙනා ඔන්න රහසක් කියලා දෙන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගන්නෙ නේ. ඒක නිකන් බරපතල වැඩේ නේ. ඔව හංගල තියෙන ඒවා. ගුරු මුෂ්ටි කියලා දෙන්නේ නැති ඒවා. මොකද්ද? නিত্য සුඛ ආත්ම වශයෙන් ගන්න නැති කෙනා ඒක ටිකක් අමාරුයි නේ මුලට දාගන්න. කැපැසිටි එක මදි. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අහන්න ලැබෙනකොට ඒ කාලේ මට හිතෙනවා කතරගම දෙයියෝ ඕඩුළු 6ක් හයි කරගන්න නැත්තේ ඕක වෙන්නේ නැති කියලා. මොකද ලංකාවේදී විච්ච දර්ශනෙත් එක්ක මේ කොළුවකින් නම් බෑ. ඉතින් මටත් හිතෙනවා මේ වටේට ඔළුගෙඩි කීපයක් තිබ්බනම් හොඳයි කියලා. ඒත් දැකලා තියෙනවද ඔය බුරු මෙහෙ මේ ටිබෙටියන් වගේ රටවල් වල එහෙම තියෙනව මේ අර චෛත්‍ය තියෙන සමහර තැන්වල හදලත් තියෙනවා මේ කෞතුකාගාරවල පැළණි විදිහට හතර පැත්තටම බුද්ධ රූප මෙහෙම එකට හැම පැත්තටම බුද්ධ රූප තියෙන්නේ එකට වටේට. ඒකේ ලොකු අර්ථයක් ගෙනල්ලා දෙනවා. ඉතින් අර අරවත් කළා තියෙන වටේම පේනවා සරුවඥයි. එක පැත්තක් නෙමෙයි. දැන් ඔබට පේන්නේ එක පැත්තයි. ආධ්‍යාත්මිකවත් එහෙමයි. ශරීරෙනුත් එහෙමයි. දැන් බලන්න ශරීරයෙන් පේන්නේ ඔබට මේ ඉස්සරහ පැත්ත විතරයි තියෙන. අර බිත්තිය අර සමනලයක් ඉන්නු පේන්නේ නෑනේ. ඉන්නවද නැද්ද සමනලේ? දන්නේ නෑනේ. ආ ඒ කියන්නේ ඔබට එක පැත්තයි එන්නේ. ඒ වගේම තමයි ඔබේ මානසික ස්වභාවය හැදිලා තියෙන්නේ toy විදියටමයි. එක පැත්තයි පේන්නේ. karma අර හතර පැත්තට පිළිම හදලා පෙන්නන්නේ වටේම පේනවා කියලා. එතකොට සත්‍ය අවබෝධ වුණු කෙනාට ඒ ආධ්‍යාත්මික තලය තුලදී වටේම පේනවා. ඒකට කියනවා සරුවඥයි කියලා. හැම පැත්තක්ම පේනවා. හැම දෙයක්ම පේනවා. යා විශ්වගාමි උණු නිසා, විශ්වයත් එක්ක කනෙක්ට් වෙලා ජීවත් වෙන නිසා. පුජ්‍යලයාත් එක්ක කනෙක්ට් වෙලා නෙමේ ජීවත් වෙන්නේ, මමත්වයත් එක්ක නෙමේ ජීවත් වෙන්නේ. යා කවුද කොහොමද ජීවත් වෙන්නේ? මුළු මහත් විශ්වයත් එක්ක. විශ්වය හටගත්ත දවසක් නැහැ. විශ්වය විනාශ වෙන්නේ නැහැ. පිළිගන්නවද? නෑ අපි බුද්ධාගම ගහලා තියෙන හැමදේම විනාශ වෙනවා කියලානේ. ඔන්න විනාශ වෙන්නේ නැති එකක් තියෙනවා. මොකද්ද? විශ්වය විනාශ වෙන්නේ නැහැ. විශ්වය හටගත්ත දවසක් නැහැ. විශ්වය පවතින කාල සීමාවක් නැහැ. විශ්වයේ දිගක් පළලක් නැහැ. ඇයි එහෙම නැත්තේ? අසංඛාරික නිසා. ඇයි විශ්වය හට ගැනීමක් නැත්තේ? ඇයි පැවැත්මක් නැත්තේ? ඇයි විනාශයක් නැත්තේ? ඇයි දිගක් පළලක් වට ප්‍රමාණයක් ඒකෙ මනින්න බැරි? ඒක අසංකාරික. අසංකාරික කියන්නේ ද්‍රව්‍යමය දේවල් වලින් හැදිච්ච දෙයක් නොවේ. අවකාශය. දැන් වලාකුළු කියන්නේ විශ්වය නෙමෙයි, මහ පොළොව කියන්නේ විශ්වය නෙමෙයි. විශ්වය කියන්නේ මේ අවකාශ ස්වභාවය. මේ අවකාශය අසංකාරිකයි. ඉතින් මේ අසංකාරික අවකාශයක බලන්න අපේ පෘථිවි බෝලය කැරකි කැරකි තියෙන විදිය. හිරුගේ ආකර්ෂණය නිසා මෙයාගේ කැරකීමේ වේගයට වීසි වෙන්න බලනවා. හිරුගේ ආකර්ෂණය නිසා ඇදලා ගන්න බලනවා. දෙක සමතලික වුණාම එක්තරා රේඛාවක එක්තරා විදියකට මෙයා තොටිල්ල වගේ පැද්දි පැද්දි රවුන් රවුන් කැරකි කැරකි තියෙනවා. ලස්සනයි. ඊළඟට පින්න තුනේ අපි හිතන ඉර විතරයි කියන්නේ. අපෝයි නෑ මේ ඉර බන්ධනය කරගෙන මේ පෙන්නන්නේ. මං හිතන්නේ මේ අපි ඉන්න එක නෙමේ, ඇන්ඩ්‍රොමීඩාද මොකක්ද එකක් තියෙනවා ගැලක්සි එකක්. ඒකද කොහෙද? දැන් අපි ඉරක් හොයාගන්න ඕන නම් ওই දූවිල්ලක් වගේ චූටි තිතක් හොයාගන්න තමයි වෙන්නේ. අපි ඉර හොයාගන්න මේ පුතුයක් හොයාගන්න හම්බෙන්නේ. ඔය ඉරක් හොයාගන්නත් ඔය චූටි දූවිල්ලක් වගේ ඒක තිතක් ඉරක්. ඊළඟට ඒක මැද හැම එකම තියෙනවා මොනවද? විශාල බ්ලැක් හෝල් කියන වර්ගයේ එකක් තියෙනවා. ඒකේ දෙවැන්ත එකෙන් තමයි මේක කැරකිලා ඒක වටේ තමයි තියෙන්නේ. අවසානයේ මේ ඔක්කොම එතිලා ගිහිල්ලා අවසානයේ ඔව් විනාශ වෙනවා ඔක්කොම ටික. ඉතින් අපි බය වෙන්න ඕනේ නැහැ. ඒකට තව යනවා අවුරුදු මිලියන ගණනක්. ඊට කලින් මෙන්න මේ පෙන්වන ගැලැක්සි එක තව අවුරුදු බිලියන 4කින්ද කොහෙද ඇවිල්ලා දෙක එකට මේව හැප්පෙනවා. ඒ කියන්නේ අපේ ග්‍රහ චක්‍රය නෙමෙයි, අපේ ගැලැක්සි එකම ග්‍රහ චක්‍රය හැපෙනවනේ. මොකක් හරි හිතන්න පුළුවන්. ගැලැක්සි එකම හැපෙනවා. ඉතින් අවුරුදු බිලියන ගණනක් වෙනකොට ඉවරයි. ඉතින් ඔය ඔක්කොම වෙලා බුදුවරු බුදු වෙලා ඉපදිලා ඔය ඔක්කොම සිද්ධ වීම ඉවර වෙන්න ඕන. මම හිතන්නේ මෛත්‍රී බුදුහාමුදුරු උපදින්න නම් තා අවුරුදු 3-4000ක් යනකොට පරිසරය හැදෙනවා. මේ ලෝක විනාශය වෙනවා. ඊට පස්සේ ආයෝ සීතල යුගයක් නැවිලා, වතුරෙන් පිරිච්ච යුගයක් නැවිලා, ආයෝ පහඳිලා ආයි හැදිලා එක්ක ආයි අඟහරු ලෝකයට ගියපු එකෙක් දෙකෙක්වත් ඉතුරු වෙලා ඉඳලා ආයි මෙහෙ ඇවිල්ලා ආයි මේක ජනවාස කරගෙන මොන හරි දෙයක් වෙලා ඉතින් දේවල් වෙයි. න්‍යාස්තික පිපිරීම් වලින් ලෝකය අතු ගෑවිලා ගිහිල්ලා දේවල් කරගන්නේ මිනිස්සු. නිකම්ම උගත්තු බිහි කළ ලෝකේ වැඩන්නේ. ගුණධර්ම වලින් හැබි උගත්තු බිහි කරන්න ඕන. නැත්නම් උගත්කම විනාශයට යොදා ගන්නවා. දැන් මේ ලෝකෙට කොරණ හරියක් කරන්නේ මේ උගත්තු නේද? මේ යුද්ධ ටික ඔක්කොම කරන්නේ උගත්තු. සාමාන්‍ය වැඩි ඉගෙන ගත්තේ නැති කෙනා මේ රටට බත සපයනවා. ඈ අපි කෙහෙල් ගෙඩි ටික කන්නේ උගත්තු හදලා නෙමෙයි. ඈ සාමාන්‍ය ඒ උගත්කම වටිනවා. ඈ අපි පොල් ගෙඩිය කන්නේ මහල් උගත්ත කඩපු එකක් නෙමෙයි. ඒක වටිනවා. ඒ නිසා අර ගුණධර්මවල සහ ධර්මයේ ඥාණයෙන් උගත්කම ඇරෙන්න මේ වෙන වෙන දේවල් උගත්කම නිසා ලෝකෙට වෙච්ච දෙයක්. දැන් න්‍යාස්තික දේවල් හොයාගන්නකොට ඒ මිනිස්සයට කල්පනා කරන්න තිබ්බනේ මේක ලෝකෙට එච්චර හොඳ නෑ කියලා. ඈ මොකද ඉතින් හොයලා තිබ්බා. දැන් කොයි වෙලාවේද කියලා කියන්න බෑ. නිදාගෙන අවදි වෙනකොට ඕ ඉතින් ජපානේ දන්නේ නෑනේ. උදේ පාන්දර ඇවිල්ලා ගහලා ගියා. ඉස්සර වෙච්ච කෙනා දිනුවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ජපානේ කොඩියෙත් තියෙන්නේ නේද සුදු. ඒකේ මැද ලේ බින්දුවක් තියලා තියෙනවා. ලේ බින්දුවක් තියලා තියෙනවා. ඉතින් මේ මේ යන යුද්ධ අතරත් ඔහොම දෙයක් කොයි වෙලාවක හරි දරුණු තත්යක් ආවේගශීලීව සිද්ධ වුණොත් ඒක මුළු ජන සංහාරයක්. දැනටත් කියලා තියෙනවා නේද ඊශ්‍රායලයේ සොහොන් පිටෙන්නක් කරනවා කියලා. සමහර රටවල් අපි හිතනවා ඒවා අපිට අදාළ නැහැ බලපෑම් නැහැ කියලා. මොකද නැත් ඒවයින් එන වායුව ගහගෙන එනවා මේ අපේ අහස් තලයට, මේ වලාකුළු අතර රැඳෙනවා, ඒවයින් වහිනවා, ඊට පස්සේ ලින් ටික අපිරිසුදු වෙනවා, ඒවා අපි බොනවා, බිව්වාම කැන්සර් හැදෙනවා, ලෙඩ රෝග හැදෙනවා, කුෂ්ඨ හැදෙනවා, මැරෙනවා, උපදින දරුවෝ අංග විකල වෙනවා, ඈ ජල මූලාශ්‍රවලට මේව වැටෙනවා, වැටුණට පස්සේ ඒවා පොළොවේ රැඳෙනවා. කොයි බාහිර දැනග ලෝකේ සිද්ධ වෙන මේ හැම විනාශයකින්ම සිද්ධ වෙන දේවල් මුළු ලෝකෙටම බලපානවා. මොකද මේ මොනවද මේ වාතය හැමතැනම අපේ සංසරණය වෙනවනේ අපේ වායුගෝලයේ. ඒක නිසා එසයි ඉක්මනින් නිවන් දකින්න. සියල්ල අතහැරියොත් සියල්ල ලැබෙනවා. ලැස්තිද? සියල්ල අතහැරියොත් විශ්වයම ලැබෙනවා කියලා තමයි මම අහගත්තේ දවස්වල. ඒත් හරියි. සියල්ල අතහැරියොත් සියල්ල ලැබෙනවා. අනේ අපි පොඩි තරුණ කාලේ හැටියට අපි අපේ යාළුවෝ හිමේ අය දුවනවා යම් යම් පුංචි පුංචි හීන. දැන් මඩ වුණත් ඒ දවස්වල මිනිස්සේ ක්‍රස්සාවක් කළාම දවසට හම්බ වෙන වැටුපක්. මං හැමදෙස්සෙම විමසනවා, කල්පනා කරනවා මේ මිනිහා වැඩ කරන්නේ මේක ගන්නද කියලා. මේ වෙනුවෙන් කාලය ගත කරන එක අපරාධයක් නේ, වැඩක් නෑ නේ කියලා වගේ මට නිතරම හිතෙනවා. මේ වගේ දෙයක් වෙනුවෙන් මේක පොඩි දෙයක් වෙනුවෙන්නේ, මේ වගේ දෙයක් වෙනුවෙන් අපි එහෙම මහන්සි වෙනවා. මං අදත් ඒ නිසා මම මුදලට වැඩ කරන්නේ නෑ, සල්ලි වලට වැඩ කරන්නේ නෑ මම. ඔයගොල්ලෝ දෙන එක ඒක මට නෙමෙයි. ඒක ලයින් බිලට, වතුර බිලට ගියාම මේවා මොනවා හරි තියෙන නඩත්තුවකට වැය වුණාම ඒක පෙට්‍රල් සෙට් එකට දුන්නා, ලයිට් සෙට් එකට මේවකට දුන්නා, වතුර වලට ගෙව්වහම, ටෙලිෆෝන් වලට ගෙව්වහම, මේ සර්විස් එකේම සර්විස් එක ඇතුළේ ඉවරයි. කම්පියුටර් එකක් කැඩුනොත් හැදුවා, ওই තියෙන ගජමැටික් කිටිහම ඕක කැඩෙනවා හදන්න ඕන, ඈ UPS හදනවා වෙන්න පුළුවන්, ෆෑන් කැඩෙනවා හදනවා වෙන්න පුළුවන්, එහෙම තියෙනවා. වැඩක් කරන්න આવොත් මිනිස්සුෙකුට ගෙවන්න ඕන ඒවා දෙනවා. එතකොට පොදු ආයතනයක් හැටියට පවතිනවා. මාත් බණ කියන පංචස්කන්ධයන් නඩත්තු කරගෙන යනවා, මේතක් කරගෙන යනවා. ඒක තියෙන විදියට, ඒක ලැබෙන විදියට, ලැබෙනවා නම් ලැබෙවෙ, නොලැබෙනවා නම් නොලැබෙවෙ. ඒකයි තියෙ ලැබෙන කාලවල දෙනවා, නොලැබෙන කාලවල දෙනවා. දැන් කොරෝනා කාලවල අවුරුදු දෙකක් විතර ගෙවිලා ගියා, බලු බල්ලෙක් නැහැ, මං තනියෙන් මයික් එකක් තියාගෙන බණ කිව්වා. කවුරුවත් නැතුව මෙතන මයික් එකක් කොහොම ඉස්සරහා තියාගෙන ධර්ම දේශනා කරා. කට්ටිය ඉනාවෙවි අහහා තිඳලා තියෙනවා මේ ආමුදුර කොහමද මැස් එකක් නැතුව බණ කියන්නේ කියලා. ඒ නිසා විශ්වගාමීව ශ්වාසය කරන්න, පුජ්‍යල ගාමීව නෙමෙයි විශ්වගාමීව වෙන්න. අනිත් කෙනා පුජ්‍යලයේද නැද්ද, ඇත්තද නැද්ද, ඒක බලන්න යන්න එපා. තමන් වෙලා බලන්න, තමන් වෙලා බලන්න. සමහර උදවිය තමන්ට මේක දකින්න බැරි වෙච්ච ගමන් අපිව සර්ච් කරන්න හදනවා. අපිට පුජ්‍යලත්වයේ තියෙනවද බලනෝ, නැද්ද බලනෝ, බොරු කියනවද බලනෝ, ඇත්ත කියනවද බලනෝ. ඒක ඔබට තේරුම් කරගන්න බෑ. බොරු කියනවා වෙන්නත් පුළුවන්, ඇත්ත කියනවා වෙන්නත් පුළුවන්. ඒක ඔබට තේරුම් ගන්න බෑ. හැබැයි ඔබට කර හැකි එක දෙයක් තියෙනවා. ඔබට ඇත්ත කියා ඔබට පුළුවන් ඔබට මේක තේරුම් ගන්න. කොහොමත් අපි නොදන්න භාෂාවකින් කතා කරොත් එයා ඇත්ත කියනවද බොරු කියනවද කියලා හොයන්න බෑනේ. තමන් ඒ භාෂාව හොඳටම ඉගෙන ගත්තොත් විතරයි ඒ භාෂාවෙන් මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේ නොදන්න භාෂාවක ඉඳගෙන ආර්ය ශ්‍රාවකයා නිකන් ඇද්ද නැද්ද එයාගේ අඩුපාඩු මොනවද කියලා හොයාගන්න එක හරියට අර භාෂාව නොදැන භාෂාවක් විවේචනය කරනවා වගේ වැඩ. එනිසා තමන් ධර්මයේ ඉස්සෙල්ලම හදාරන්න, ගුරුවරයා පරීක්ෂා කරන්න කලින් ධර්මයේ හදාරන්න. ඊළඟට මුකුත්ම අඩුපාඩුවක් නැතුව මේ ඉන්න තමන්ට මේ අඩුපාඩු 1000ක් තියෙනවා. ඒ වුණාට ගුරුවරයෙක් හොයනවා මොකෝවත්ම අඩුපාඩුවක් නැති. කකුල් දෙකවත් වනන්නේ නැති. ගුරුවරයෙක් හොයනවා. ඉතින් අපේ අචංචා හාමුදුරු ලස්සනට උපදේශයක් දීලා තියෙනවා. නුඹලා කිසිත් අඩුපාඩුවක් නැති ගුරුවරයෙක් සොයන්නේ නම් ඒක හරියට උඩු රැවුලක් සහිත කැස්බෑවෙක් හොයනවා වගේ වැඩක් කියලා. ඇයි ඒ වචන දෙකම? එකක් කැස්බෑවට රැවුලක් නැහැ. අනිත් එක තමයි කැස්බෑවට කිසිසේත්ම උඩු රැවුලක් පිහිටන්නේ නැහැ. උඩු රැවුලක් පිහිටන්න තැනක් නැහැ උට. කැස්බෑව දැකලා තියෙනනේ උලක්නේ තියෙන්නේ අර සර්පයාගේ වගේ උලක් තියෙන්නේ. එතකොට රැවුලක් එන්න තැනකුත් නැහැ. රැවුලකුත් නැහැ. ලස්සන වදනක් ඒක තේරෙනා නේද? රැවුලක් එන්න තැනකුත් නැහැ රැවුලකුත් නැහැ. දැන් අපිට නම් කියන්න පුළුවන් උඩු රැවුලක් එන්න පුළුවන්. මොකද රැවුලක් එන්න තැනක් තියෙනවා. ඒ නිසා උඩු රැවුලක් සහිත ගැස් බෑවෙක් හොයනවා වගේ වැඩක් කියලා ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. ඒ නිසා අපි හෙව්වේ පෙන්වතුනේ එහෙම ගුරුවරයා සුදුසුකම් මොනවද? එහෙම හොයන්නේ මම මට අවශ්‍ය කරන ඉලක්කය මම හොයන්නේ. මට අවශ්‍ය කරන නිවන හොයන්නේ වෙන මොකුත් හොයන්නේ. ගොඩාක් මේ ධර්මය පෝෂණය කරමේ නිවන් පැත්ත පෝෂණය කළේ පැවිද්දන්ට වඩා ගිහියෝ. ගිහියෝ තමයි මේ නිවන් ධර්මයේ මතු කරගත්තේ. මතු කරේ. හාමුදුරු ටික වංශ පරම්පරාවට මහාන වෙනවා. ඊට පස්සේ දේපල රකින්න ගෝලෙක් හදාගන්නවා. දානෙට වඩිනවා, මන්දලට එනවා, වාසුකුල කරනවා. ඇත්තටම ගිහි ජීවිතයට වඩා අධික කාර්ය බහුලයි. තේරුණා නේද? පැවිදි ජීවිතය හරිම කාර්යබහුලයි. හරිම දැන් කාර්යබහුල භාවයෙන් අඩු වෙන්නනේ පැවිදි වෙන්න ඕන. හරිම කාර්යබහුලයි පැවිදි ජීවිතය. ඇත්ත හිතන් බලන්න ඔය පන්සල ගින්නේ මම මේ පටලවාගෙන නැහනේ. නැත්තම් මේ වෙනකම් බණ කියන්න පුළුවන්. මේ 10 10ට මේ දානෙකට වැඩලා. පොතක් කියවන්න පුළුවන්. පොතක් ලියන්න පුළුවන්ද? බෑ. ආයි ආව ආයි 3ට යන්න ඕන පන්සලකට. ආයි ඇවිල්ලා ඉවරලා බෝධි පූජාවකට යන්න ඕන. සෙත් කවියක් කියන්න යන්න ඕන. ආයි 8 වෙනකොට එනවා පිරිතට යන්න. පිරිටියක් කියන්න යන්න ඕන. බණක් කියන්න යන්න ඕන. ඉතින් හාමුදුරුවරු අඩියක් ගහනවා කියන එක අහන්න දෙයක්. ඇයි මේ තියෙන කාර්ය බහුලයි රිස්ට්‍රෙස් එක නැති කරගන්න වෙන මොකද්ද කරන්නේ? ඉතින් හන්දාවට එන ගමන් පිරිතක් කියලා බෝතලයකුත් අරන් එල බීලා නිදා ගන්නවා. ඊට පස්සේ බයිනෝ හාමුදුරුවරු මෙහෙමයි කියලා. ඒවට බැන්නට ගමන් නැහැ. හැබැයි බොන්න නැති මිනිස්සු බනින්න ඕන. බොන මිනිහෙ බයිනවා නම් ඒ මනුස්සයා ඒ මනුස්සයටම කරගන්න දෙයක් ඒක. ඒ නිසා ජීවිතයේ පිළිබඳව අවබෝධයෙන් බලවොත් පසුවැරදි නෙමෙයි. ක්ෂණිකව මනුස්සයෙකුට වෙනස් වෙන්න පුළුවන්. මේ කිට්ටුව හිටියා අභිධර්මයේ පිළිබඳව උගන්නන හොඳ මහත්තයෙක්. හැබැයි මහත්තයාගේ පසු ජීවිතය බීල කානුවල වැටෙන ජීවිතයක්. කානුවක වැටිච්ච දවසක පතර කොලයක් අතට අහුණා නැගිටිද්දි. පතර කොලේ ගෙදර අරන් ආවා. ගෙදර අරන් ඇවිල්ලා කේවල බැලුවා. භාවනාවක් ගැන තිබුණා. ඒ භාවනා මධ්‍යස්ථානේ හොයන් ගියා. ඒ සති මාස ගානක් භාවනා කළා. පස්සේ අභිධර්මයේ හැදෑරුවා. අභිධර්ම ගුරුවරයෙක් වුණා. ගොඩාක් දෙනකොට බණ කියමින් හොඳ ජීවිතයක් ගත කළා. තේරුණා? මේ බීල කානුවල වැටිච්ච මනුස්සයෙක්. ඒ නිසා මනුස්සයෙකුට හොඳ වෙන්න කොතනත් අවස්ථාව තියෙනවා. කානුවේ තිබිච්ච පත්තර කොලෙන් නැගිටලා එයා ජීවිතය ආරම්භ කරා. මමත් පත්තර කොලේක දකින්න භාවනාවක්. ඒ භාවනාවේ තිබුණේ කෝපය මුල් කරගෙන සිත එකඟ කරගන්න. ඉතින් මන් තේ තියෙන කෝපේ බොන කෝපේ ඉස්සරහින් තියලා කෝපේ දිහා බලාගෙන කෝපේ කියලා කෝප භාවනාවක් කළා. ඒක කෝපේ හිතේම වාගෙනත් කෝපේ කියන්න ඕන. දැන් දිගටම කෝප භාවනාව කරා. ඊට පස්සේ දැන් මට පොඩි රහක් දැනලා පොඩ්ඩක් මෙඩිටේෂන් උගන්වන තැනක් තියෙනවා අහු වුණා. එතන ඕමල්පි සෝවිත හාමුදුරුවන්ගේ පන්සල තියෙනවා. බෝධිරාජ ධර්ම ආයතනේ. එහි අලුත් මෙඩිටේෂන් සෙන්ටර් එකක් ආරම්භ කළා ආනන්ද මෛත්‍රී හාමුදුරුව වැඩම කළා. පොළොව යට AC එකක්. ඒක පොඩි සුවයක්ුත් තියෙන නිසා පහසුකුත් තියෙන නිසා ඒකටත් යනවා දැන් සතියට දෙවර. අන්න පොඩ්ඩක් මේක දිහා බලන් ඉන්න සියලු සත්‍ය සූපත් වේවා කීකේ ඉන්න හුලන් දෙහා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ටිකක් යනකොට මට තේරුණා මේක ඇතුලේ වෙන මොකෙද්ද සතෙක් ඉන්නව. මොකද්ද මේ? තමන්ගේ මනස. මේක ඇතුලේ වෙන මොකද්ද පාලනයක් නැති සතෙක් ඉන්නව. අප්පච්චියේ මූව පොඩ්ඩක් බලන්න ඕන කියලා හිතුණා. ඊට පස්සේ අන පොට් ටික වැඩිපුර පෙරලලා බලනවා. ඊට පස්සේ තව තව ආරණ්‍ය කොහෙද කියලා හොයනවා. ආරණ්‍ය වලට ගිහිල්ලා තාධ්‍යාත්මික ඉහළ දියුණු නැති මිනිස් උදවිය හොයනවා. ඔහොම හොයලා මං හොයන ඉලක්කය දක්වාම සාගෙන යනවා. මං හැබැයි කිව්වට නම් පිළිගන්නේ කිසි දෙයක්. ගුරුවරයා ලොක්ෙක් වුණාය, ලෝකෙම පිළිගන්නව වුණාය, ත්‍රිපිටක මහාය මේ පඬිතය කිව්වට එහෙම පිළිගන්නේ නැහැ. මොකද මටම තේරෙනකම් මං දෙයක් පිළිගන්නේ නැහැ. හැබැයි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, අධ්‍යයනය කරනවා. ආඩ නිග්‍රහ කරන්නේ, නින්දා කරන්නේ. දෙයක් ප්‍රතික්ෂේප කරන්න මම මේ දේ හරියට දැනගෙන තියෙන්න ඕන. දැන් ගොඩාක් අය ප්‍රතික්ෂේපයන් සිද්ධ කරනවා හරියට දැනගෙනද? දැන් හාමුදුරුවනේ බණ වැරදි කියනවා. මම කියන්නේ වැරදි 10ක් කියන්නේ. මම හන්දන්නේ වැරදි ඒවා කියන්නේ ඒවා දන්නේ. ඉතින් දන්නේ නැත්නම් නිකන් හිටපිය. නේද? දැන් ඔය ඇත්තන්ට හරියද මොනව හරි කිව්වොත් ඒ හාමුදුරුවනේ බණ හරි නෑ. විකෘති කිව්වොත් ඉක්මනින් අහන්න වැරදි 10ක්. ඔය වැරදි 10 අරගෙන ලියාගෙන එන්න මගේ ළඟට. මට දෙන්න. තව තාත්ත කෙනෙක් ඉන්නව බණ අහන්නේ විකෘති කිව්වා. මං කිව්වා එහෙනම් හොඳ ක්‍රමයක් තියෙනවා බණ අහන්න. ඔයා ගිහින් කියන්නේ මටත් මේ බණ හරිලන්න නැතුව ඉන්නේ තාත්තා මට වැරදි 10ක් මේක හොයලා අහලා ලියලා දෙන්න මං කට උත්තර නැති වෙන්න අහන්නම් කියලා. එහෙම කියන්න කියලා මං කිව්වා. තාත්තට බණ අහන්න කියලා කිව්වා. තාත්තා ටිකක් අහගෙන ගියා. තාත්ත වැරදි ලියන එක පැත්තකට දාලා දිගටම බණ අහන්න පටන් ගත්තා. හරි එහෙම වැඩ තියෙනවා. තේරුණා නේද? බණ අසහන් නැත්තම් ඔන්න උපාය මාර්ගයක. මම එක වෙබ්සයිට් එකක් ආරම්භ කරන කෙනෙකුට කිව්වා මේ ධර්මය ප්‍රචාරය කරන ක්‍රමවේදයක් කියන්නේ මේ විකෘති බණ කියලා දාන්න කියලා. මේ අය විදියටම දාලා මම වෙබ්සයිට් එකක් තියෙන විකෘති බණ කියලා මගේ බණ ලිස්ට් එක. මට මුලින් බැනලා තියෙන්නේ බැනලා වෙබ්සයිට් එකේ දාලා මිනිහ ධර්ම ප්‍රචාරය කරනවා. කට්ටිය විකෘති අහන්න එනවා. අහන්න ගිල ටික කාලයක් හරිශෝක්නි කියලා දිගටම අහනවා. ඈ අර පහුගිය කාලේදී අර ප්‍රචාරයක් ගියා කම්පියුටරයක් සම්බන්ධයෙන්. ඒකෙන් සෑහෙන තරුණ පිරිසක් ඉන්නවා බණ අහන්න යොමු වෙච්ච. ඉතින් හරිශෝක් වැඩ තියෙනවා. ඒ අසුභ පැත්තෙනුත් සුභ පැත්තට වැටෙනවා. ඉතින් සද්ධර්මයේ ආලෝකයෙන් හැමදෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන සම්බුදු සරණයි හැමදෙනාට. පින් ඇති දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව දරුවන් දෙදෙනා සමග ඇවිල්ලා හැමදාමත් ධර්මය අහන අපේ අමුදూరు මහත්මයා බොහෝ උපකාරක මහත්මේ. එතුමන්ගේ අරමුණු බවට පත් වෙන්නේ තමන්ගේ ආදරණීය පියාණන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්න. මීට වසරකට පෙර ආපාතරයෙන් සමුගත්ත ලුවිස් අමදෝරු තමන් ආදරණීය පියාණන් වහන්සේට සාංසාරික වශයෙන් සුවපත් භාවයක් ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ප්‍රාර්ථනීය සැපයෙන් නිවනෙන් නිවීමට අවශ්‍ය කරන හේතු සම්පත් ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව පෙරදැරි කරගෙන එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම පවුලේ නමිමිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාති වර්ගයාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. සීතා නිරෝෂණී නැගණියටත් ඒ වගේම එංගුහාමේ මහත්මියටත් පොඩිහාමේ මහත්මියටත් WL ලයිනල් මහත්මාටත් ඒ වගේම සසරට එකතු වුණු සියලුම ඥාති වර්ගයාට සසරෙන් සුවපත් භාවයක් ලැබේවා, සුගතිගාමී වේවා, සද්ධර්මයේ මුණ ගැසේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසීමට මේ දහම් පඬුර දහම් කුසලය එයත්න්ට උපකාරක උපනිශ්‍රේ වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. අපත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම සත්සිතවිලි සමුදායක් ඇති කරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේටත් ආයුරාරෝග්‍ය සැප වර්ධනය ප්‍රාර්ථනා කරන අතර ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් එහෙත්ගේ නම් මේ පරලෝකයේ සෑම සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනා වේවා කියලා අනුමෝදන් කරන්න. හැම දිනාටමත් සද්ධර්මයේ සිසිල අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ අමදෝරු පවුලේ පින්නතුන්. ඒ හැම දිනාටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා, අධ්‍යාපන කටයුතු කරන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල ප්‍රාප්ත වේවා, දියුණු පමුණු වේවා. හැම දිනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය සද්ධර්ම අවබෝධයත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්සේතු ච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු. සම්බුදු සරණයි. සෝපත් වේවා, සෝපත් වේවා, සෝපත්.